එයි ගරු අශෝක අබ්බේසිංහ නියෝජ්‍යමත්තුම ගරු එඩ්වඩ් ගුණසේකර මන්තුමා මුලසුන ගන්න
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අටවෙනි පාර්ලිමේන්තුවේ පළවෙනි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාව ඉදිරිපත් කර ඒ පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේදී මට වචන ස්වල්පයක් කතා කිරීමට ලැබීම පිළිබඳව මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය අනුව මේ රටේ සම්පස්ත මූල්‍ය පාලනය අපේ පාර්ලිමේන්තුව සතු වෙනවා. ඒ පාර්ලිමේන්තුව සතු ඒ මූල්‍ය පාලනයේ මූල්‍ය බලය ස්ථාවර නියෝග 126 යටතේ පොදු ව්‍යාපාර කාරක සභාවට පවරලා තියෙනවා. ඒ මූල්‍ය බලය පාලනය කරද්දී සිදුවන අක්‍රමිකතා සොයා බැලීම සඳහා විශේෂයෙන්ම 1979 මේ ස්ථාවර නියෝග 126 යටතේ පිහිටෝ පොදු ව්‍යාපාර කාරක සභාවට මේ රටේ රජයේ සතු සහ 50%ක් හෝ ඊට වැඩි කොටස් හිමි පළාත් පාලන ආයතනවල රජයේ සතු ඒ ව්‍යාපාර 427ක අධීක්ෂණය පැවරිලා තියෙනවා. මේ 427 අධීක්ෂණය කරද්දී පාර්ලිමේන්තු කාලය වසර 5ක් තුල මම හිතන්නේ 427ම අධීක්ෂණය කරන්න බැරි වෙනවා. නමුත් අප මේ අද ඉදිරිපත් කරලා තියෙන්නේ අටවෙනි පාර්ලිමේන්තුව ආරම්භ කළාට පසු 19 එම ව්‍යවස්ථාපිත ආයතන 19ක පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව. මේ ඉස්පෙත්තම කතා කරප අපේ මේ අවස්ථාවේදී මම විශේෂයෙන් ප්‍රකාශයක් කරන්න ඕනේ. ගරු සුනිල් නඳුන්නැති මන්තුමා මේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති වශයෙන් කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු වශයෙන් අපි සම්පූර්ණ අපි සියලු දෙනාගේම සම්පූර්ණ සහයෝගය අපි සභාපතිවරයාට ලබා දෙනවා වගේම එතුමාගේ සභාපතිත්වය අපි ඉතාමත්ම ඉහලින් පිළිගන්නා බවත් මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ මේ පොදු ව්‍යාපාර කාරක සභාවේ මෙම වාර්තාව සාකච්ඡා කරන අවස්ථාවේදී කියන්න කැමතියි. මොකද මම එහෙම විශේෂයෙන්ම කියන්නේ මේ දිනවල රටේ රාවයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මේ සභාපතිවරයා පිළිගන්නේ නැහැ කියන රාවයක්. තමන් විශේෂයෙන් මේ කතාව කියනවා සියලුම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සභාපතිවරයා අනිවාර්යයෙන්ම එතුමාගේ ස්ථාවරය සහ එතුමා අපි ඉහලින්ම පිළිගන්නවා කියලා. විශේෂයෙන්ම මෙම 19 මේ සංස්ථා 19 සාකච්ඡා කරද්දී මීට පෙර කතා කරපු අපේ අනුරකුමාර සානායක සහෝදරයා කිව්වා විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී එතුමාගේ සභාපතිත්වයේ තියෙන කාලයේදී ඒ කෝප් කමිටුවේ ඒ සාකච්ඡා කළ ආයතනවල පාඩුව කෝටි 30,000ක් පමණ කියලා. කෝටි 30,000ක් කිව්වාම මේ රටේ එවකට බලපුවාම මේ රටේ ආදායමෙන් වාර්ෂික ආදායමෙන් 25%ක් 30%ක් අතර පමණ. අපි මේ සුළු කාලයට සාකච්ඡා කළ ආයතන 19 අපිට පේන විදිහට දැනට මේ වංචා කරලා තියෙන මුදල් මේ රටට අහිමි වෙච්ච මුදල් ප්‍රමාණය කෝටි 25,000ට අධිකයි. කෝටි 25,000කට අධික කියන්නේ මේ රටේ ආදායමෙන් 15%-20% අතර ප්‍රමාණයක මුදලක් මේ කාරක සභාවේ අපි සාකච්ඡා කළ ආයතන 19 පමණක් දූෂණයට වංචාවට ලක් වෙලා තියෙනවා. මේවට වගකිය යුත්තේ කවුද? මේ වාර්තාවේ තියෙනවා අපේ සභාපතිතුමාගේ පෙරවදන. ඒකේ තියෙනවා බොහෝ දෙනා පොදු ව්‍යාපාර කාරක සභාව හොරුවල්ලන තැනක් ලෙස දැකීමට පුරුදු වී සිටියත් අපගේ කාර්යබාලය රාජ්‍ය මූල්‍ය පාලනය සහ පාර්ලිමේන්තුවේ බලය ප්‍රාගයෝගිකව ක්‍රියාවට නැගියම් බව අප හොඳින් තේරුම්ගෙන ඇත. එතකොට මේ පොදු ව්‍යාපාර කාරක සභාව කියන්නේ හොරුවල්ලන ස්ථානයක් නොවේ. නමුත් මේ හොරු කවුද කියලා මේ රටට අඳුන්ලා දීලා මේ රටට දැනුවත් කරලා මේ රට ඉදිරියට ගෙනල්ලා පාර්ලිමේන්තුව දැනුවත් කරලා මේ රටේ මහජනතාවට මේ රටේ හොරු කවුද කියන එක පෙන්වන්න ඕනේ මේ පොදු ව්‍යාපාර කාරක සභාවේ. අපි එයින් බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදීවත් මේ සඳහා ඒ නිලධාරීන් ඒ දේශපාලකයන් යොමු නොවේ කියලා. විශේෂයෙන් මේ මේ වාර්තාවේ තියෙනවා ඒ 19ක් පිළිබඳ සංස්ථා. මම කීපයක් පිළිබඳ කතා ගන්න මොකද මේ පිළිබඳ හැම එක්කෙනාම කතා කළා. මේ කාලේ හුඟක්ම තියෙන ප්‍රශ්නේ තමයි මහ බැංකු වාර්තාව. මේ මහ බැංකු වාර්තාව පිළිබඳව ඒ දැන් සාකච්ඡා කරන අවස්ථාවේදී අපේ සභාපතිවරයා කිව්වා තව දවස් කීපයකින් මේ මහ බැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. අපිට සමහර විට මේ වසරේ හෝ ලබන වසරේ මේ පිළිබඳ මෙවැනිම විවාදයක් කරන්න පුළුවන් වෙයි. කෙසේ වෙතත් මහ බැංකුව කියන්නේ මේ රජයට අවශ්‍ය මුදල් රටට අවශ්‍ය මුදල් ඒ අවශ්‍ය අවස්ථාවේදී බැඳුම් කර තුලින් ලබා දෙන ආයතනය. නමුත් කියන්න කනගාටුයි 2013 2014 2015 වසරවල මේ මහ බැංකුව පාඩු ලැබලා තියෙන ප්‍රමාණය කොපමණද කියලා. 2013 වසරේ මහ බැංකුව පාඩු ලැබලා තියෙන කෝටි 2430ක්. 2013 වසරේ කෝටි 2430ක් පාඩු ලබද්දී 2014 වසරේ කෝටි 3230ක පාඩුවක් ලැබලා තියෙනවා මේ මහ බැංකුව. ඒ 2015දී කෝටි 1960 දක්වා අඩු වෙලා තියෙනවා. මහ බැංකුව පාඩු ලබන්නේ කෙසේද? මේ රජයට අවශ්‍ය මුදල් හොයාගෙන ආයතනයක් පාඩු ලබන්නේ කෙසේද කියන එක අපි වෙනම සාකච්ඡා කරන්න ඕනේ. මේ කෝප්ප කමිටු වාර්තාවේ ඒ ගැන දීර්ඝව සාකච්ඡා වෙලා නැතත් ඉදිරියේදී ඒ මහ බැංකුව ඒවකට හිටිය අධිපතිවරයා විසින් 2013 වසරේ 2014 වසරේ ඒ සියල්ලම විතර කෝටි 7500කට අධික ප්‍රමාණයක අලාභ ලැබුවේ කෙසේද කියන එකත් මේ රටේ ජනතාව අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. අපි කවදාකවත් හොරු ආරක්ෂා කරන්න අවස්ථාවක් නැහැ අපිට. අපිටත් අවශ්‍ය මේ මහ බැංකු බැඳුම් කර සිද්ධියේදී යම්කිසි දූෂණයක් වංචාවක් වෙලා තියෙනවා නම් ඒක කවුද කළේ, ඒක කෙසේද වෙලා තියෙන්නේ කියන එක රටට හඳුන්වා දෙන්න. හදට ඉදිරිපත් කිරීම තමයි අපිට අවශ්‍යතාවය. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම කෝප් කමිටුවේ ඒ සභාපතිවරයා සහ අනිත් සමාජිකයන් සමග සාකච්ඡා කරලා ඒ පිළිබඳ උනන්දු වෙන්නේ. නමුත් අපිට යම් යම් ප්‍රශ්න තියෙනවා ඒ සමහර වාර්තාවලිය. මේක තාම මම වාර්තාව සභාවට ඉදිරිපත් කළ නැති නිසා මම ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද කෝප් කමිටු සමාජිකයෙකු වශයෙන් පාර්ලිමේන්තුවේදීවත් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් නොවුණු වාර්තාවක් පිළිබඳව අපිට කතා කරන්න බැහැ. ඒ නිසා ඒ වාර්තාව ඉදිරිපත් වුණාට පසුව ඒ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මෙවරත් පසුගිය දින කීපයේදී මිච්චේ සාකච්ඡාවලදීත් මම මගේ මතය කිව්වා. මේ මගේ මතය කියද්දි මම කිව්වා මෙන්න මේ කරුණු මත මෙන්න මේ ඡේදවලට මම විරුද්ධ වෙනවා, මෙන්න මේක සිදුවේ ඒ වාර්තාවේ නොතිබිය යුතුයි කියන මතය මම ප්‍රකාශ කළා. ඒ නිසා විශේෂයෙන්ම මෙවැනි වාර්තාවක් අපි සකස් කරද්දී සියලුම මන්ත්‍රීවරු එකතු වෙලා පක්ෂභේදයෙන් තොරව පාර්ලිමේන්තුව විදියට මේ රට විදියට එකම වාර්තාවක් තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන ඉදිරිපත් කරන්න. ඒ සඳහා අපි පූලික උත්සාහ කරනවා එසේ එකම වාර්තාවක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා. කෙසේ වෙතත් මෙම වාර්තාවේ අද ඉදිරිපත් කරන වාර්තාවේ විතරක් මම කිව්වා මේ ආයතන 19 කෝටි 25000කට වැඩි ප්‍රමාණයක මූල්‍ය අක්‍රමිකතා සිදු වෙලා තියෙනවා. වැඩිම අක්‍රමිකතාවය දිනන දේ ශ්‍රී ලංකන් ගුවන් ආයතනය, ගුවන් සේවා ආයතනය. වසර 5ක අලාභය කෝටි 10219යි. කෝටි 10219ක අලාභයක් ලැබුවේ කවුරුත් දන්නවා අපේ අනුර කුමාර සානායක සහෝදරයා කිව්වා කළු දශකය කියලා. කළු දශකය කියලා තමයි හැඳුන්වුවේ. ඒ කළු දශකය කියලා හැඳුන්වුවේ පසුගිය අවුරුදු 10 මේ රට පාලනය කරපු ඒ කාලය තුල මේ රටේ වෙච්ච දූෂණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ හැඳින්වීම සඳහා එතුමා යොදපු වචනේ තමයි කළු දශකය. මේ කළු දශකය තුල තමයි ඒ ශ්‍රී ලංකන් ගුවන් ආයතනය කෝටි 10219ක් පාඩු වෙන්න ඒ පාලනය කරේ ඒ පාලකයන්ගේ ඥාතියෙක් විසින් ඒ ආයතනයට කරපු පාඩුව අතිවිශාලයි. ඒ වගේම එහෙම පාඩුවක් තියෙද්දි මේ රටට ඔබින් නැති ඒ 350 වගේ ගුවන් යානා 8ක් බිලදී ගැනීම සඳහා අත්තිකාරම් බැඳලා ඒ සඳහා විශාල වැඩ කොටසක් ඉදිරියට කරලා තියෙනවා. ගුවන් යානා 8ක් ලංකාවට එන්න 2020දී 4යි 2017දී 4යි.
ඔබතුමාගේ කාලය නම් අවසන්.
අපිට එය නැවැත්වීම සඳහා විතරක් අපිට කෝටි 2500ක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක මේ වාර්තාවේ තියෙනවා. ඉතින් විශාල වශයෙන් කතා ගන්න අවශ්‍ය වුණත් ඉතාමත්ම සීමිත කාලයක් අපිට මට ලැබිලා තියෙන නිසා මම වැඩිදුර කතා ගන්න වෙලාවක් නැහැ. කෙසේ වෙතත් මම කියනවා මේ මහ බැංකු වාර්තාව පිළිබඳ මේ රටේ සිදුවේ මේ දවස්වල කතා කරන මේ සියල්ලම මම හිතනවා තව දවස් කීපයක් ඇතුළත පුස්සබ් බවට පත් වෙයි. අපිට අවශ්‍ය වෙලා තියෙනවා සියලුම දෙනා එකතු වෙලා මේ මහ බැංකුවේ සිදුවෙලා තියෙන වංචාව හෝ වංචාව සිදුවෙලා තියෙනවා නම් ඒක සිදු වෙන්නේ කෙසේද ඒ සිදුවීමේ වලාභය කොපමණද කියලා මේ රටේ ජනතාවට පාර්ලිමේන්තුවට දැන ගැනීම සඳහා සියලුම දෙනා එකතු වෙලා එක් වාර්තාවක් සපයලා ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඒක තමයි අපේ යුතුයකම වෙන්නේ බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි next honorable citizen you have 8 minutes
ගෞරව தலைமைதாங்கம் உறுப்பினர் அவர்களே இன்றைய தினம் இந்த நடைபெறுகின்ற விவாதத்திலே விசேடமாக ரெண்டு நாட்களுக்கு முதல் 20ஆம் தேதி இரவு யாழ்ப்பாண பல்கலைக்கழக மாணவர்கள் இருவர் யாழ்ப்பாணத்திலே மிக மோசமான முறையிலே சுட்டுக் கொல்லப்பட்ட விடயம் தொடர்பாக நான் இந்த சபையிலே ஒரு பதிவை மேற்கொள்ள விரும்புகிறேன் தங்களுடைய அனுமதியோடு 2016ஆம் ஆண்டு 10ஆம் மாதம் 20ஆம் தேதி இரவு 11:30 மணியளவில் கொக்குவில் குளப்பட்டி சந்தியில் வைத்து யாழ்ப்பாண பல்கலைக்கழகத்திலே கல்வி கற்றுக் கொண்டிருக்கின்ற யாழ்ப்பாண மாவட்டத்தைச் சேர்ந்த விஜயகுமார் சுலக்ஷன் கந்தரோடை சுன்னாகத்தைச் சேர்ந்தவரும் கிளிநொச்சி மாவட்டத்தைச் சேர்ந்த யாழ்ப்பாண பல்கலைக்கழக மாணவன் பையம்சிஏ வீதி பாரதிபுரம் மத்தி கிளிநொச்சியைச் சேர்ந்த நடராஜா கஜன் என்பவரும் மோட்டார் சைக்கிளிலே செல்லுகின்ற பொழுது இரவு 11:30 மணியளவில் போலீசாரால் இவர்கள் சுட்டு படுகொலை செய்யப்பட்டிருக்கிறார்கள் இவ்வாறு படுகொலை செய்யப்பட்டவர்களுடைய கொலையை ஒரு விபத்தாக காட்டி அதனை மூடி மறைக்க போலீசார் முனைந்திருப்பது அங்கு நடைபெற்ற ஒரு மிக முக்கியமான மிக மோசமான ஒரு காரியமாக பார்க்கப்படுகிறது மறுநாள் பகல் 12 மணி வரையும் அவர்கள் அவர்களை துப்பாக்கியால் சுட்டதுக்கான ஆதாரங்களை அல்லது அதற்கான உண்மைகளை அவர்கள் வெளியிடவில்லை வைத்தியசாலையிலே நடைபெற்ற ஆய்வுக்கு பின்னர்தான் இதனை அவர்கள் வெளியிலே சொல்ல வேண்டிய ஒரு தேவைக்கு கூட கொண்டு வந்தார்கள் ஏற்கனவே விஜயகுமார் சுலக்ஷனுடைய சகோதரன் விஜயகுமார் சுதர்சன் அவர்கள் 2006ஆம் ஆண்டு 8ஆம் மாதம் 9ஆம் தேதி உடுவில் டச் ரோட் சூசியப்பர் கோயிலடியில் வைத்து இராணுவத்தினரால் பிடித்துச் செல்லப்பட்டிருக்கிறார் இதுவரை அவர் தன்னுடைய வீட்டுக்கு வந்து சேரவில்லை இவருடைய நெஞ்சிலே சூடு சுடப்பட்டிருக்கிறது ஒரு போலீசார் மறிக்கிற பொழுது இவர்கள் அவர்களுடைய மறிப்பை தாண்டி சென்றிருந்தால் அவருடைய முதுகிலேயோ அல்லது பின்பக்கங்களில் தான் காயம் ஏற்படுவதற்கான வாய்ப்புகள் அதிகம் ஆனால் இவருடைய முன்பக்கமாக நெஞ்சு பகுதியிலும் வயிற்றிலும் இவர்களுக்கு சூட்டு காயம் ஏற்பட்டு சுலக்ஷன் அந்த இடத்திலே இறந்திருக்கிறார் அவரோடு சென்ற கஜன் உடம்பிலே எந்த வெடிக்காயங்களும் இல்லாத நிலையில் தலைப்பகுதி பின்பக்கம் சிதறிய நிலையிலே அவர் மரணத்தை தழுவியிருக்கிறார் இவர் ஏற்கனவே சுலக்ஷன் சுடப்பட்ட பொழுது அதனை கண்ணால் கண்ட சாட்சியமாக கஜன் இருந்திருப்பார் என்ற காரணத்தால் அவர் அடித்துத்தான் கொலை செய்யப்பட்டதாக அந்த சிசிடிவி கேமரா மூலமும் அங்கே கிடைத்த தகவல்கள் மூலமும் தகவல்கள் வெளியிலே கசிந்த வண்ணம் உள்ளன மிக மோசமான ஒரு கொலை ஒரு படுகொலையாக அந்த மண்ணிலே நடைபெற்றிருக்கிறது இது இந்த நாட்டிலே நடந்திருக்கின்ற நடைபெற்று வந்திருக்கின்ற பல்வேறுபட்ட இனப்படுகொலைகளின் ஒரு தொடர்ச்சியாக அந்த மண்ணிலே அப்பாவி மாணவர்கள் குடும்பம் மிக வறுமையான குடும்பத்தைச் சேர்ந்த இந்த மாணவர்கள் கொல்லப்பட்டிருக்கிறார்கள் கஜனுடைய குடும்பத்திலே 7 பேர் அந்த கஜன் படித்து நாளை அந்த குடும்பத்திலே ஒரு தொழிலை பெற்று அந்த குடும்பத்தை கொண்டு செல்லுவார் என்ற எதிர்பார்ப்போடு இருந்த குடும்பம் இன்று நடுத்தெருவுக்கு வந்திருக்கிறது அவர் ஏற்கனவே அவருடைய குடும்பத்திலே ஒருவர் இறந்திருக்கிறார் யுத்தத்தின்பால் இறந்திருக்கிறார் அந்த குடும்பத்திலே உழைப்பதற்கு உழைப்பாளிகள் இல்லை அவ்வாறான மிக கடுமையான வறுமையோடு வாழுகிற கிளிநொச்சியைச் சேர்ந்த கஜனுடைய குடும்பம் இன்று படைகளுடைய போலீசாருடைய செயல்பாட்டினால் தெருவுக்கு வந்திருக்கிறது அதேபோல சுலக்ஷன் அவர்கள் அவருடைய தந்தையார் ஒரு கூலி தொழிலாளி 5 சகோதரங்களை கொண்ட இந்த குடும்பம் அவருடைய கல்வியால் முன்னேறி அவர் வந்து ஒரு தொழிலை செய்வார் குடும்பத்தை காப்பாற்றுவார் என்று பார்த்திருந்த பொழுது இந்த நாடே பார்க்கின்ற சூழலில் மிக மோசமான காரியத்தை போலீசார் 2 பல்கலைக்கழக ஒரு நாளைய புத்திஜீவிகளை இந்த மண்ணின் விழுதுகளை அவர்கள் சுட்டு சாய்த்திருக்கிறார்கள் இது மிக மோசமான ஒரு காரியம் இவர்கள் தலைக்கவசம் போட்டிருக்கிறார்கள் தலைக்கவசங்களில் எந்த சேதாரங்களும் இல்லை தலைக்கவசங்கள் அப்படியே இருக்கின்றன நெஞ்சு பகுதியிலே சூடு விழுந்திருக்கிறது இவையெல்லாம் மூடி மறைப்பதற்கான பல முயற்சிகளைத்தான் கொண்டு செல்கிறார்கள் பாதுகாப்பு அமைச்சனுடைய செயலாளர் விடுகின்ற அறிக்கை சில அரசியல் தலைவர்கள் விடுகின்ற அறிக்கைகள் எல்லாம் மீண்டும் ஒரு இனவாதத்தை தூண்டக்கூடிய வகையில்தான் கருத்துக்கள் வெளியிலே வந்த வண்ணம் இருக்கின்றன அப்பாவி இளைஞர்கள் இவ்வாறு போலீசாரால் கொல்லப்பட்டதை யாரும் கண்டிக்கவோ அல்லது மன்னிப்பு கேட்கவோ இந்த நாட்டில் ஒரு நல்ல மனிதர்கள் இல்லாத சூழலைத்தான் நான் இந்த சபையிலே பதிவு செய்ய விரும்புகிறேன் இவ்வாறுதான் 74ஆம் ஆண்டிலே உலகத் தமிழராட்சி மாநாடு நடைபெறுகிற பொழுது 9 தமிழர்களை போலீசாருடைய செயல்பாடால் கொல்லப்பட்டார்கள் பல்வேறுபட்ட காலங்களில் வெளிக்கடை சிறையிலோ அல்லது அதற்கு பிற்பாடு கூட பல்வேறுபட்ட காலங்களில் போலீசார்தான் இவ்வாறான இளைஞர்கள் தமிழ் இளைஞர்கள் வன்முறையின்பால் ஈர்க்கப்படுவதற்கான காரணங்களை புரிந்திருக்கிறார்கள் என்பதற்கு பல ஆதாரங்களை நாங்கள் வரலாற்று ரீதியாக சொல்லலாம். இப்பொழுதும் கூட நான் சந்தேகிக்கிறேன், இவ்வாறு இளைஞர்களை ஒரு யுத்த சகதிக்குள் ஒரு இரத்தத்துக்குள் வைத்திருப்பதற்கு இவ்வாறான செயல்பாட்டை போலீசார் தூண்டுகிறார்களா? ஏன் இந்த வகையிலே நடக்கிறார்கள்? வேலியே பயிரை மேய்ந்த ஒரு செயல்பாடாக போலீசாரால், இந்த சிவில் நிர்வாக நடவடிக்கைகள் ஈடுபடுகின்ற போலீசாரால் இந்த அப்பாவி இளங்குருத்துக்கள் சுட்டு சாய்க்கப்பட்டிருக்கிறது. இந்த மண்ணிலே இலங்கையிலே வடகிழக்கு பகுதிகளிலே தமிழர்கள் இனப்படுகொலை செய்யப்பட்டார்கள். அவ்வாறு இனப்படுகொலை செய்யப்பட்டதனுடைய தொடர்ச்சி இப்பொழுதும் அந்த மண்ணிலே நடைபெறுகிறது. 150,000 மேற்பட்ட படைகள் வடக்கு கிழக்கு மாகாணங்களில் குவிக்கப்பட்டிருக்கிறது. அதிலும் வடக்கு மாகாணத்தில் மிக அதிகமான ராணுவம் குவிக்கப்பட்டிருக்கிறது. அங்கே போலீசார், கடற்படையினர், விமானப்படையினருடைய பிரசன்னங்கள் அதிகமாக இருக்கிறது. தமிழர்களுடைய நிறைந்த காணிகளை அவர்கள் தங்களுடைய கையிலே வைத்திருக்கிறார்கள். இந்த அளவு பாதுகாப்புகளுக்கு மத்தியில் அங்கு கஞ்சா வருகிறது. இவ்வளவு பாதுகாப்புகளுக்கு மத்தியில் அங்கு போதைப் பொருட்கள் விற்பனை செய்யப்படுகின்றன. இவ்வளவு பாதுகாப்புகளுக்கு மத்தியில் அங்கே வாழ்வெட்டு சம்பவங்கள் நடைபெறுகிறது. அங்கே நீதித்துறை தன்னுடைய செயல்பாட்டை இழந்து கொண்டிருக்கிறது. நீதிவான்களால் நீதி வழங்க முடியவில்லை. போலீசாரே கண்ட இடத்தில் நாய்களை சுடுவது போல் இவர்களை சுட்டால் அவர்களுக்கு 1000 cc மோட்டார் சைக்கிள்கள் எதற்கு? அல்லது அவர்களுக்கு ஏன் சூட்டு பயிற்சி? இந்த காலத்தை நீங்கள் 2009 முதல் திரும்பி பாருங்கள். இவ்வாறான அநியாயங்களோ இவ்வாறான பாதகங்களோ அந்த மண்ணில் நடந்ததில்லை. ஒரு போதை வஸ்தை அல்லது ஒரு கஞ்சாவை அங்கிருந்த இளைஞர் யுவதிகள் கண்டதில்லை. இவ்வளவு படைகள் இருக்கக்கூடியதாக அந்த மண்ணிலே இந்த அளவு காரியங்கள் நடைபெறுகிறது என்றால் ஒரு மோசமான நிலைக்கு நாங்கள் இட்டுச் செல்கிறோம் என வடக்கு கிழக்கிலே வாழுகின்ற தமிழர்கள் மிக ஆதங்கப்படுகிறார்கள். அவர்கள் ஆழ்ந்த துக்கத்தோடு இருக்கிறார்கள். இன்று கூட வடக்கு கிழக்கிலே இதற்கு எதிர்ப்பு தெரிவித்து முழுமையான கடையடைப்போடு ஒரு கர்த்தால் நடவடிக்கைகளில் அந்த மக்கள் ஈடுபட்டிருக்கிறார்கள். அவர்கள் தன்னிச்சையாக தங்களுடைய உணர்வுகளை வெளிப்படுத்துகிறார்கள். இந்த நாட்டிலே இது முதல் தடவை அல்ல. 1970 இருந்து மெல்ல மெல்ல தமிழர்கள் அழிக்கப்பட்டார்கள். ஒரு காலத்திலே தமிழர்களாக இருந்த பஸ்தியா முல்லை போன்றவர்களை வைத்துக் கூட தமிழர்களை அழித்தார்கள். அதன் பிற்பாடு தமிழர்களுக்கு எதிராக சிங்கள படைகளை ஏவினார்கள். இன்றும் கூட தொடர்ச்சியாக ஒரு பயங்கரவாதத்தை அடக்குகிறோம் என்கிற சிந்தனையோடு இருக்கிற போலீசாருடைய மனநிலை இன்றும் தமிழர்களை ஒரு பயங்கரவாதிகளாக பார்க்கின்ற சூழல் தான் அங்கு காட்டப்படுகிறது. அந்த கன்செப்ட், அந்த மனநிலை மாற்றப்பட வேண்டும். போலீசாருக்கு முதலிலே புனர்வாழ்வு அளிக்கப்பட வேண்டும். அவர்கள் தாங்கள் ஒரு சிவில் நடவடிக்கையில் ஈடுபடுகின்ற உத்தியோகத்தர்கள் என்கிற எண்ணம் அவர்களுக்கு வர வேண்டும். அவர்கள் தாங்கள் ஒரு பயங்கரவாதத்தை அடக்க வந்தவர்கள் அல்லது தாங்கள் பயங்கரவாதத்துக்கு எதிரான பயிற்சியை பெற்றுக் கொண்டவர்கள் என்ற எண்ணங்கள் இருந்து அவர்கள் மாற வேண்டும். அதற்கு முதல் இந்த அரசாங்கம் முனைய வேண்டும். நல்லிணக்கம், நல்லெண்ணம், நல்லாட்சி என்றெல்லாம் சொல்லிக் கொள்கிற நாங்கள் இந்த விடயத்திற்காகவா எங்களுடைய பிள்ளைகளிலே தெருவிலே பிள்ளைகளை தெருநாய்களை சுடுவது போல் சுடுவதற்காக நாங்கள் மைத்ரிபால சிறிசேனனுடைய அரசாங்கத்துக்கு வாக்களித்தோம் என்று மக்கள் எங்களை கேட்கின்ற ஒரு துர்பாக்கிய நிலை உருவாகி இருக்கிறது. ஆகவே இந்த அரசாங்கம் ஒரு நீதி விசாரணை வேண்டும். இது நீதி விசாரணை மட்டுமல்ல, இந்த 2 இளைஞர்களும் நாளை நல்ல புத்திஜீவிகளாக பட்டதாரிகளாக இந்த மண்ணிலே மிளிர்ந்து குடும்பத்தை பார்க்கக்கூடிய பொறுப்பானவர்கள். அந்த குடும்பம் வாழும் வரை அவர்களுக்கு ஒரு பதில் சொல்ல வேண்டும். இந்த அரசாங்கம் அந்த குடும்பத்துக்குரிய வாழ்க்கையை ஏற்படுத்தி கொடுக்க வேண்டும். அவர்களுக்கு வெறுமனே போலீசாருக்கு நீதி வழங்குகிறோம் என்று குமரபுரம் படுகொலையை மூடி மறைத்தது போல, பல்வேறுபட்ட படுகொலைகளை நடந்ததையே நடக்காமல் முடிந்தது போல காட்டி மூடி மறைக்கின்ற செயல்பாட்டிலிருந்து விடுபட்டு இந்த போலீசாரால் கொல்லப்பட்டவர்களுக்கு நீதி கிடைப்பதோடு அந்த குடும்பங்களுக்கு ஒரு வாழ்வு கிடைக்க வேண்டும் என்பதையும் நான் இந்த இடத்திலே பதிவு செய்கிறேன். இந்த உயர்ந்த சபையிலே நாங்கள் பேசுவது எடுபடுகிறதோ இல்லையோ, ஆனால் உலகம் முழுக்க இருக்கின்றவருடைய கண்களிலே இவ்வாறான அநீதி, இந்த மண்ணிலே தமிழர்கள் தொடர்ந்தும் அழிக்கப்படுகிறார்கள், அவர்களுடைய வாழ்வியல் சிதைக்கப்படுகிறது, இளம் குருத்துக்கள் சின்னாபின்னப்படுத்தப்படுகிறது என்ற உண்மையை பதிவு செய்து நிறைவு செய்கிறேன்.
Thank you. Next, Honorable Arvind Kumar.
நன்றி. இன்று அரசாங்க பொறுப்பு முயற்சிகள் பற்றிய குழுவின் அறிக்கை தொடர்பான ஒத்திவைப்பு வேலை பிரேரணையில் நாங்கள் கலந்து கொண்டு இதில் எமது கருத்துக்களை முன்வைத்துக் கொண்டிருக்கின்றோம். இதற்கு வாய்ப்பளித்த அவை தலைவர் அவர்களுக்கு நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன். எம் நாட்டின் நிதி மோசடிகள் பற்றியும் லஞ்சம் ஊழல் பற்றியும் இங்கு பல்வேறு வாதவிவாதங்கள் முன்வைக்கப்பட்டன. இதன் பின்னும் இந்த உயரிய சபையிலே அவ்வாறான வாதவிவாதங்கள் முன்வைக்கப்பட உள்ளன. இவற்றின் மீது எமது கவனத்தை செலுத்த வேண்டியுள்ளது. அதேவேளை நான் தற்போது இங்கே குறிப்பிடப்படவிருக்கும் விடயம் நேரடியாக நிதி மோசடியோடு சம்பந்தப்பட்ட விடயமாக இல்லாவிட்டாலும் இந்த சந்தர்ப்பத்தை நான் அதற்காக பயன்படுத்த வேண்டும் என்று நினைக்கின்றேன். இன்று எமது நாட்டிலே பல்வேறு கசப்பான சம்பவங்கள் இடம்பெற்றுக் கொண்டிருக்கும் வேளையில், சில தினங்களுக்கு முன்பு வடக்கிலே யாழ்ப்பாண மாவட்டத்தில் இடம்பெற்ற இரண்டு மரணங்கள் தொடர்பாக இங்கு எனது ஆட்சேபனையும் எமது மக்களின் உள்ள குமுறல்களையும் சுட்டிக்காட்ட விரும்புகின்றேன். கஜன் மற்றும் சுலக்ஷன் என்ற 21 வயதுடைய யாழ் பல்கலைக்கழக கலைப்பீட மாணவர்கள் இருவர் உந்துருளியிலே பயணம் செய்து கொண்டிருந்த போது காவல்துறையின் வீதி தடையை தாண்டும் போது காவல்துறையினரால் நிறுத்துமாறு சைகை காட்டியும் நிறுத்தாமல் சென்ற காரணத்தினால் அவர்கள் மீது துப்பாக்கி பிரயோகம் மேற்கொள்ளப்பட்டதினால் அந்த அப்பாவி இளைஞர்கள் துடித்துடித்து இறந்து போயுள்ளார்கள். எமது நாட்டில் இவ்வாறு காவல்துறையினரால் வாகனங்களை நிறுத்துமாறு சைகை காட்டியும் நிறுத்தாமல் செல்லும் சம்பவங்கள் அன்றாடம் இடம்பெற்றுக் கொண்டிருக்கின்றது. பல சந்தர்ப்பங்களிலே வாரதி சாரதியின் அனுமதி பத்திரம் இல்லாத காரணத்தினால், வாகனத்திற்கான அனுமதி பத்திரம் இல்லாத காரணத்தினால், காப்புறுதி பத்திரம் இல்லாத காரணத்தினால், உந்துள்ளிகளிலே பயணம் செய்பவர்கள் தலை கவசம் அணியாத காரணத்தினால் இவ்வாறு நிறுத்தாமல் செல்லும் பல சந்தர்ப்பங்களை நான் நேரடியாகவே பார்த்திருக்கின்றேன். இவ்வாறு சிறு சிறு குற்றங்களுக்காக சாரதிகள் வாகனங்களை நிறுத்தாமல் செல்கின்றார்கள். அதே நேரத்தில் இதனை ஒரு குற்றம் என்பதை நான் ஏற்றுக்கொள்கின்றேன். ஏனெனில் நாங்கள் காவல்துறையினரை மதிக்க வேண்டும். காவல்துறையினரின் இவ்வாறான சைகைகளை நாங்கள் மீறக்கூடாது, மீற முடியாது. நானும் பல சந்தர்ப்பங்களிலே இவ்வாறு எனது வாகனத்தை நிறுத்துமாறு செய்ய காட்டும் போது கூட நான் அதனை மதித்து செயற்பட்டிருக்கின்றேன். இது இந்த நாட்டின் சட்டத்தை நாங்கள் மதிக்க வேண்டும். ஆனால் சிறு சிறு குற்றங்களுக்காக விசேடமாக இளைஞர்கள் தங்களது அந்த அறியாமை தனத்தின் காரணத்தினால் இவ்வாறு செய்யை காட்டியும் நிறுத்தாமல் போவதை நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே அவ்வாறு நிறுத்தாமல் வாகனங்கள் போகும்போது சம்பந்தப்பட்ட காவல்துறையினர் மிக இலகுவாக அதற்கு அடுத்ததாக இருக்கும் காவல் அரணிற்கு தெரியப்படுத்துவதனூடாக அந்த அவ்வாறான வாகனங்களை நாங்கள் நிறுத்த முடியும். அல்லது வாகனத்தின் அந்த பதிவு இலக்கத்தை வைத்துக் கொண்டு மோட்டார் வாகன ஆணையாளரின் காரியாலயத்திலிருந்து அதற்கான அந்த தகவல்களை பெற்றுக்கொண்டு சம்பந்தப்பட்ட உரிமையாளர்கள் மீது நாங்கள் சட்ட நடவடிக்கை எடுக்க முடியும்.
உறுப்பினர் அவர்களே, நீங்கள் சொல்லுவது போல அவர்கள் இடையிலே காவல்துறையால் சோதனை சாவடியில் மறிக்கப்பட்டோ அல்லது அவர்கள் சைகை மூலம் நிறுத்தப்பட்டதன் பிற்பாடு அவர்கள் கலைத்து சுடப்பட்டதல்ல. இவர்கள் திட்டமிடப்பட்டு மறைத்து நெஞ்சுக்கு நேரே வைத்து வெடி வைத்து கொல்லப்பட்டிருக்கிறார்கள். வயிற்றிலும் நெஞ்சிலும் மறைத்திருந்தால், சோதனை சாவடியிலே மறைத்திருந்தால் போகவிட்டு முதுகிலேதான் வெடி விழுந்திருக்கும். இவர்கள் எந்த சோதனை சாவடியிலும் மறிக்கப்படவில்லை. இது ஒரு பிழையான கருத்தை நீங்கள் இந்த சபையிலே பதிவு செய்ய முனைகிறீர்கள். தயவு செய்து, அவர்கள் சோதனை சாவடியில் மறிக்கப்படவில்லை, போலீசாரால் திட்டமிட்டு கொல்லப்பட்டிருக்கிறார்கள். இவர்கள்
இவ்வாறு செயல்படுவதை நாங்கள் தடுக்க முடியும். அது மாத்திரமல்ல, இந்த இவ்வாறான ஏதோ ஒரு காரணத்திற்காக தடையை தாண்டி போகும்போது, அல்லது இங்கே எனது சக உறுப்பினர் அவர் தனது கருத்தை இங்கு முன்வைத்தார், அதற்கு நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன். ஏனெனில் அவர் அந்த பிரதேசத்தை சார்ந்தவர், என்னை விட மிக அதிகமாக அங்கு இடம்பெறும் சம்பவங்களை அறியக்கூடிய வாய்ப்பு அவருக்கு மிக அதிகமாக இருக்கின்றது. எனவே இவ்வாறு தடைகளை தாண்டி செல்லும் போது தடைகளை தாண்டி செல்லும் வாகனங்களின் மீது பல்வேறு நடவடிக்கைகள் எடுக்க முடியும். ஏதோ ஒரு காரணத்திற்காக துப்பாக்கி பிரயோகம்தான் கடைசி ஆயுதம் என்ற ஒரு நிலைமை ஏற்பட்டால் வாகனங்களின் சில்லுகளுக்கு துப்பாக்கி பிரயோகம் செய்ய முடியும். அல்லது அவர்களின் உயிருக்கு பங்கம் ஏற்படாத வண்ணம் துப்பாக்கி பிரயோகம் செய்ய முடியும். அவ்வாறு செய்யாமல் எடுத்த எடுப்பிலேயே உயிர்தான் இதற்கு விலை என்ற நிலைப்பாட்டை எடுத்து எந்த ஒரு சாரதியையும் அல்லது வாகனத்தில் செல்வர்களை இவ்வாறு கொலை செய்வதாவது எவ்வகையிலும் ஏற்றுக்கொள்ள முடியாது. ஆகவே இவ்வாறு செய்வதன் ஊடாக நாங்கள் பல்வேறு சிக்கல்களுக்கு முகம் கொடுக்க வேண்டிய ஒரு நிலைமை ஏற்பட்டிருக்கின்றது. ஏனெனில் எடுத்த எடுப்பிலேயே செய்த தவறுக்கு உயர்தான் விலை என்ற நிலைப்பாட்டை எவ்வகையிலும் நாங்கள் ஏற்றுக்கொள்ள முடியாது. இது வன்மையாக கண்டிக்கப்பட வேண்டிய ஒரு விடயம். விலை மதிக்க முடியாத மனித உயிர்களை இவ்வாறு துச்சமாக மதித்து அவற்றை பறிப்பதை எவ்வகையிலும் ஏற்றுக்கொள்ள முடியாது. இந்த இரண்டு பல்கலைக்கழக மாணவர்களின் மரணத்தினால் வடக்கு வாழ் மக்கள் குமரி போயிருக்கின்றார்கள். அது மாத்திரமல்லாமல் கொதித்து போயிருக்கின்றார்கள். வடக்கு மக்கள் மாத்திரமல்ல, முழு நாட்டிலும் வாழும் தமிழ் மக்கள் கதி கலங்கி போயிருக்கின்றார்கள். எதிர்காலத்திலே எதிர்காலத்தை பற்றிய சந்தேகங்கள் தமிழ் மக்கள் மத்தியிலே இன்று பரவலாக எழும்பியிருக்கின்றது. மிக பாரிய குற்றச்செயல்களை புரிந்து மரண தண்டனை கொடுக்கப்பட்டவர்கள், மரண தண்டனை வழங்கப்பட்டவர்கள் கூட இன்று அவர்களின் உயிர்கள் பறிக்கப்படாமல் அவை ஆயுள் தண்டனை என்ற ரீதியிலே இந்த நாட்டிலே போய்கொண்டிருப்பதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. அப்படி என்றால் குற்றச்செயல்களை புரிந்தவர்களுக்கு கூட மரண தண்டனை இல்லை, அவர்களின் உயிர்கள் காவு கொள்ளப்படுவதில்லை என்ற நிலைப்பாட்டை எடுத்துக்கொண்டிருக்கும் இந்த காலகட்டத்திலே இவ்வாறு மனித உயிர்கள் காவு கொள்ளப்படுவதை நாங்கள் எந்த வகையிலும் ஏற்றுக்கொள்ள முடியாது. இதனை நான் மிக வன்மையாக கண்டிக்கின்றேன். அது மாத்திரமல்ல, இந்த நாட்டிலே 1983 இடம்பெற்ற இனக்கலவரத்தை நாங்கள் மறக்க முடியாது. இந்நாட்டில் 26 பெருக்கெடுத்து ஓடியதை நாங்கள் மறக்க முடியாது. ஆயிரக்கணக்கானவர்களின் உயிர்கள் பறிக்கப்பட்டதை நாங்கள் மறக்க முடியாது. மனித அவயங்கள் இழக்கப்பட்டதை நாங்கள் மறக்க முடியாது. பெருமதிமிக்க சொத்துக்கள் அளிக்கப்பட்டதை மறக்க முடியாது. இவ்வாறு 1983 ஜூலை மாதம் கருப்பு ஜூலை என்ற வரலாற்றை இந்த நாட்டிலே பதித்திருக்கின்றது. எமது நாடு ஒரு சிறிய நாடு. இந்நாட்டில் வாழும் மூவின மக்களும் சகோதரத்துடன் வாழ வேண்டிய தேவை இருக்கின்றது, வாழ வேண்டும். எம்மிடையே இனமத மொழிபேதங்கள் இருக்க முடியாது, இருக்கவும் கூடாது. எனவே இவ்வாறான பொறுப்பற்ற செயல்கள் பாரிய விரிச்சலை ஏற்படுத்தும் என்பதிலே எவ்வித சந்தேகமும் இல்லை. இவ்வாறான செயல்கள் வன்செயல்களை ஏற்படுத்துவதற்கு வழிவகுக்கின்றது. எனவே இந்த யாழ் பல்கலைக்கழக மாணவர்களின் மரணங்களில் சம்பந்தப்பட்டவர்கள் எத்தரத்தில் இருப்பவர்களாக இருந்தாலும் பாரபட்சமின்றி அவர்களுக்கு சட்ட நடவடிக்கை எடுக்கப்பட வேண்டும், உச்சக்கட்ட தண்டனை வழங்கப்பட வேண்டும் என்று கூறி நன்றி.
தேங்க்யூ. மீனங்கட கரு மஹிந்தானந்த அலுத்கமகி மந்திரித்துமா
உலசனி சபாபத்துமணி ஸ்துதிவந்த வேணவா මේ විවාදයට අදහස් ලබා දෙන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව මම බැඳුම් කර වර්තමාන මහා බැංකුව බැඳුම් කර සිද්ධිය පිළිබඳ මේකෙන් මම කතා කරන්න අදහස් කරන්නේ නැහැ. මොකද මහා බැංකුව බැඳුම් කර සිද්ධිය පිළිබඳ කෝප් කමිටුවේ සමාජිකින් හැටියට අපට අයිතියක් නැහැ බැඳුම් කර සිද්ධිය පිළිබඳ කතා කරන්න. ඒ නිසා මම බැඳුම් කර සිද්ධිය පිළිබඳ මේ විවාදය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බැඳුම් කර සිද්ධිය පිළිබඳව සුසිල් ප්‍රේන්දම ජයන්ත අමාත්‍යතුමාත් චම්පික රණවක අමාත්‍යතුමාගේ කතාවෙත් බැඳුම් කර සිද්ධිය පිළිබඳ ඉතාම පැහැදිලි ප්‍රකාශයක් කරා. ඒ නිසා ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරු දෙපළක් මේ බැඳුම් කර සිද්ධියේ තියෙන දූෂණේ වංචාව ගැන කතා කරා. ආණ්ඩුව නියෝජනය කරපු ආණ්ඩුව හදපු ජනතා විමුක්ති පෙරමුණ මේ බැඳුම් කර සිද්ධිය පිළිබඳ අනුර දිසානායක මහත්තයා හොඳ ප්‍රකාශයක් කරා. ඒ නිසා බැඳුම් කර සිද්ධිය පිළිබඳව අපි කතා කරන්න යන්නේ නැහැ. අපේ බිමල් රත්නායක මන්තුමාලා අපි මොකද අපි මේකේ කමිටු සමාජිකව හින්දා. මුලසනේ සභාපතිතුමනි මොනවා වුණත් වර්තමාන සභාපති හඳුන්වන්නේ තිමත්තුමාට අපි ස්තුතිවන්ත වෙනවා. එතුමා අද දක්වා මේ කමිටුව ඉතාම ගෞරවනීය විදිහට අරගෙන ගිහිල්ලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ගෞරවනීයත්වයේ හෙට දවසේ උතුම් විදිහට ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂයකින් බිහිවෙච්ච මන්ත්‍රීවරයෙක් හැටියට ඒ කටයුත්ත නියමාකාලව ඉෂ්ට කරයි කියලා හෙට මේ කෝප් කමිටු රැස්වීමෙන් පස්සේ ඒ නිසා මම එයින් එහාට ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. මුලසනේ සභාපතිතුමනි, ඔබතුමා දන්නවා ඕනෙම ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන ප්‍රධාන ආයතන තුන තමයි විධායකේ, ව්‍යවස්ථාදායක සහ අධිකරණ. මේ ආයතන තුන මුලසනේ සභාපතිතුමනි එකට ගියේ නැත්තම් මේ ආයතන තුන ස්වාධීනව කටයුතු කරේ නැත්තම් රටකට යන්න බෑ. මේ ආයතන තුන තුළත ගැටුම් ඇති වුණොත් ඒ රටට යන්න බෑ. මුලසනේ සභාපතිතුමනි, මම දිගින් දිගට මගේ කාලය ගන්නේ නැහැ. මට ලැබිලා තියෙන කාලය කෙටි නිසා විධායකයට තියෙන කාර්යභාරය මොකද්ද, අධිකරණයට තියෙන කාර්යභාරය මොකද්ද කියලා මම ව්‍යවස්ථාදායක ගැන කතා කරන්නයි මගේ මාතෘකාව. මෙරටේ ව්‍යවස්ථාදායක කියන්නේ ගරු මුලසනේ සභාපතිතුමනි, ඔබතුමා දන්නවා පාර්ලිමේන්තුව. ව්‍යවස්ථාදායක තමයි මුලසනේ සභාපතිතුමනි මෙරටේ ප්‍රතිපත්ති සකස් කරන ආයතන. මේ පාර්ලිමේන්තුවට තමයි සියලුම මෙරටේ මූල්‍ය බලය තියෙන්නේ. එතකොට මේ මූල්‍ය බලය පිළිබඳ වග කියන්න ඕනේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව. මේ රටේ ඕනෙම ගණදෙනුවක් පිළිබඳ, ඕනෙම දෙයක් පිළිබඳ සොයා බැලීම, පරීක්ෂා කිරීම, ඒ සියලු බලය තියෙන්නේ මේ පාර්ලිමේන්තුවට. තෘණමූල අසනේ සභාපතිතුමනි, මේ ආයතන පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් කමිටු දෙකක් පත් කළා තියෙනවා. එකක් තමයි ගිණුම්කාරක සභාව, අනිත් එක තමයි පොදු ව්‍යාපාර කාරක සභාව. මේ ආයතන දෙක තමයි මේ පිළිබඳ සොයා බලන්නේ. මුලසනේ සභාපතිතුමනි, පාර්ලිමේන්තු වරප්‍රසාද පනත ගත්තොතින් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත අනුව මේ කමිටු වලට පාර්ලිමේන්තුවට හා සමාන බලතල තියෙනවා. විගණකාධිපතිවරයා ගිණුකාරක සභාවට කෝප් එකට කැදවනකොට විගණකාධිපතිවරයා සලකන්නේ විගණකාධිපතිවරයා හැටියට නෙමෙයි, ඔහු පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් හැටියට. කෝප් කමිටුවේ සභාපතිවරයා කියන්නේ මෙරටේ සියලු මුදල් වලට වග කියන ගිණුකාරක සභාවේ සභාපතිවරයා ලසන්තල ගිවන්න ඇමතුමා ඉන්නවා. එතුමා මේ ආණ්ඩුවේ අමාත්‍යවරේ. එතුමාගේ අමාත්‍ය ධුරේ නෙමෙයි, එතුමා ගිණුම්කාරක සභාවේ සභාපතිවරයා හැටියට කටයුතු කරද්දී එතුමා මේ රටේ සියලු රටේ ජනතාවගේ මුදල් වලට කටයුතු කරන හොයා බලන සභාපතිවරයා හැටියට එතුමාට වග කීව තියෙනවා. ඒ නිසා සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුවේ මේ කමිටු දෙක ඉතාම වටිනා, ඉතාම ගෞරවනීය තන කමිටු දෙකක් තමයි මේ පාර්ලිමේන්තුවේ තියෙන කෝප් කමිටුව සහ ගිණුම්කාරක සභාව. දැන් මේ කමිටු දෙක හරහා මුලසනේ සභාපතිතුමනි, මේ කමිටු හරහා අපි දැක්කා ඉතිහාසයේ කරපු කටයුතු. මේ කමිටු හරහා පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ වාර්තා ඉදිරිපත් කළා තියෙනවා. ඒ වකවානුවල වෙච්ච කරදර පිළිබඳ විජේදාස රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් කාලේ ඒ ආණ්ඩුවේ වැරදි ඉදිරිපත් කරලා කෝප් එකට, කෝප් එක විසින් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒකට බලපෑම් කරේ නැහැ. එතුමා ඉදිරිපත් කරන වාර්තාව ඩියු ගුණසේකර මැතිතුමා ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට ඒ ආණ්ඩුවේ ආයතන ගෙන්නලා ඒ ආයතනවල තියෙන වැරදි හොයලා බලලා පාර්ලිමේන්තුවට කෝප් කමිටුවෙන් වාර්තාවක් ඉදිරිපත් කරනවා. සියලු දෙනා සම්මත කරනවා. ආණ්ඩුවේ ඉන්න අපිත් අත උස්සනවා ඒ වැරදි වැරදි කියලා. ඒ තමයි මුලසනේ සභාපතිතුමනි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. එහෙම තමයි පාර්ලිමේන්තුවක් ඇතුලේ වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවක් ඇතුලේ කෝප් කමිටුව යම් වාර්තාවක් දානවනම්, ඒක ඉදිරිපත් කරනවනම්, ඒක යම් දූෂණයක් වෙලා තියෙනවනම්, පාර්ලිමේන්තු කෝප් කමිටුව එක හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවලා ඒක පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඒක අනුමත කරලා එයින් එහාට කටයුතු කරගෙන යන්න ඕනේ. හැබැයි මූලස්සනේ සභාපතිතුමනි, අපි ඉතිහාසයේ ඒ හැම කෝප් කමිටුවක්ම ඉතාම සාධාරණ ස්වාධීනව කටයුතු කරත් මෑත කාලේ කෝප් කමිටුව විසින් පරීක්ෂණයට බැඳුම් කර මේ බැඳුම් කර වංචාව පිළිබඳ මේ රටේ ජනතාවගේ බරපතල කුකුස පැවතිලා තියෙනවා. මං අවධානය යොමු කරන මූලස්සනේ සභාපතිතුමනි, මේ බැඳුම් කර සිද්ධියේදී වෙච්ච වැඩපිළිවෙල පිළිබඳ කෝප් කමිටුවට උණු බලපෑම් පිළිබඳ පළවෙනි එක බලන්න, මෙතෙක් කෝප් කමිටු යම් කාරණයක් සඳහා පරීක්ෂා කර කාලය පිළිබඳ මේ පරීක්ෂණයේ සඳහා අපිට කෝප් කමිටුවට අද වෙනකොට මාස ගාණක් අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් මේ දියුගුණසේකර ඇමතිතුමාගේ කාලේ, හඳුන්නැති මැතිතුමාගේ කාලේ, මේ සියලු කාල ගත්තහම 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා ඉඳලා අද වෙනකන් පුරා මාස 20කට ආසන්න කාලයක් ලංකා ඉතිහාසයේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් යන මෙච්චර කාලයක් කවදාවත් ගිහලා නැහැ මුලසනේ සභාපතිතුමනි. පළවෙනි එක කල්ගත කරගන්න. දෙවෙනි එක කෝප් කමිටුවේ සභාපතිතුමා. කෝප් කමිටුවේ සභාපතිතුමා කියන්නේ මුලසනේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා හා සමාන බලතල දෙනවා කෝප් කමිටුවේ සභාපතිතුමාට. කෝප් කමිටුවේ සභාපතිතුමාට මේ වගේ තර්ජන එල්ල වෙච්ච, කෝප් කමිටුවේ සභාපතිතුමාට මේ වගේ බලපෑම් එල්ල වෙච්ච ඉතිහාසයේ කිසිම දවසක කවදාවත් මේ වගේ தர்ஜன பல பேமிலான கோப் கமிட்டியோ சபாபதி ஹானோ தமு மேக கரணாது மங்கானே கரணாத நத்த மங்கானோ தமுங்க மேக வாம கரணோனே கேல கோப் கமிட்டி சாமாஜிகோ பல பேம் கரு முலசனே சபாபதி துமனி இத்திஹாசே கவ தாவத் மிமகே உத்தரீதர ஆயத்தனேக சபாபதி வரேகட சாமாஜிக பல பேம் கரு அவஸ்தாவ கவ தாவத் நே முலசனே சபாபதி துமனி விகனகாதிபதி வரே வீல விகனகாதிபதி வரே முலசனே சபாபத்துமணி மேரட்டே விகனகாதிபத்துமா கேன்
கோப் கமிட்டி சமாஜிக்கே கிசிம விதியகி மெத்தன இன்ன சபாபத்துமா எத்துமாக்கே அஹன்ன புலுவாங் கவுரு ஹரி எத்துமாட்ட எவேனி தர்ஜனிய கராது கீனி
முலசனே சபாபத்துமணி முலசனே ஹரி ஹரி பேதலி கிரி ஹரி ஓகே போம் ஸ்தூதி எத்துமா கிசிது பலபேமா கரேனே ஹிந்ததமா எத்துமா இதா நெகிட் லகி ஹரி போம் ஸ்தூதி முலசனே சபாபத்துமணி மங்க கியாகே நாவே
பாயிண்ட் ஆஃப் ஆர்டர் சந்துல் நெத்தி மந்திரதுமா
நாரூட கரு முராசனாரூட மந்திரதுமணி அத அப்படி சாக்சா கரண்ணே ஜனவரி மாசம் அப்ரேல் மாசி தக்கா பொது வியாபார காரக சபாவை வார்த்தாவு மகாபேங்கு பெந்துங்கர கணுதுனுவ பிலிபந்தவ வார்த்தாவை மம் பார்லிமேந்தூர் எதிர்பார்க்கிற கூட்ட ஏ வார்த்தாவை எதிர்பார்க்கிற வேலாவேதி மம் மகே கதாவி திக்கியன்னா முகதுனே கீழ சியல்லம் மீரட்
பேங்கோபட சதுரு பேங்கோபட சதுரு இது அப்பாமி மந்திரி துமா பேங்கோபட சதுரு இது ஹரி முலசனே சபாபதி துமணி கோப் கமிட்டி சபாபதி வரையா எத்தனை கண்ட விகன காது பொத்துமா விகன பாத்துமத்து மேரட்டே முதல் வலட்ட ரஜ வெனுவின் பரீட்சண பவத்தல உத்தரதின நிலதாரியா விகன காதிபதி வரட்ட பார்லிமேந்து நிலதாரிய கூட்ட அவசிய வரப்பிரசாத தீனோ பார்லிமேந்து வரப்பிரசாத பணது முனாவது விகன காது பொத்துமாட கேண்டு மே பரீட்சனே விகன காது பொத்துமாட அங்கில்ல திக்கல கேனவா தமும் புதுவாமுதுரோ நிவை தமும் தெய்யோத் நிவை தெய்யோ கேன விதியோட புதுவாமுதுரோ கேனவா அப்படி கேன கஹன்னா கேல கேனோ மீரட்டே விகனகாதிபதி வரட்ட அங்கில்ல திக்கரல தத்மிட்டி கால தர்ஜனே கரணோ பந்தும் கர சித்தியே முலசனே சபாபதி லங்கா இத்திஹாசே பார்லிமேந்து கவதாவத் கோப் கமிட்டுவக கோப் கமிட்டுவக பார்லிமேந்து கவதாவத் மே வகை சித்த வெலா தீனோ கினே கினக கியன்னோ முலசனே சபாபத்து இலங்கட சாமாஜிக்கங்கே சிது வெச்ச பலபேம் சாமாஜிக்கங்கே விகனகாதிபதி வரட்ட சிது வெச்ச பலபேம் ஏ சியல்ல பிள்ளைமந்த சமஹார கமிட்டு சாமாஜிகம் மங் கதா கரண்ட கமிட்டினே நேதாஜா சிறிஜாசி கிரமத்துமா கமஹார சமிட்டு சாமாஜிக கோப் கமிட்டு இன்னகொட்ட ஆண்டுவே பிரபலன் மம கியன்னே துரகதனின் கதா கரல கியனோ மேகட பக்ஷோ கதா கரண்ட கியல அபிட ஏ கட்டிய கியனோ அவுல கதா கர மம நம கியன்னே துரகதனின் கதா கரே காட்டது ஏ காட்டது கியல ஏ மந்திரி ஒரு அபிட கியுவா அப்பட துரகதனின் ஆண்டுவே பிரபலியோ கதா கரல தர்ஜனே கரணவை கியல சமஹார ஆண்டுவே பிரபலன்ட மங்கித்தண்ணி ஹமதாம இவர் வேலை அனுகூட பார்லிமெண்ட் துஸ்தர மகத்தங்க பிரஷர் செக்கர் கண்டு விழா தீரும் எத்துமாட்ட ஹமதாம எத்துமக்கு பிரஷர் செக்கர் கண்டு விழா தீரும் அப்பி தக்க எத்துமாட்ட திபுட பீடனை அப்பி தக்க சபாபத்துமாட திப்ப பீடனை அப்பி தக்க ஆததிய ஆததிய அண்ண வச்சனே கினோ ஜனதா விமுக்தி பெறமுனே மானசிக ஆததிய முலசிரே சபாபதி துமணி விகட காது பத்துவா அசரண வெச்ச அசரண வீம இத்திஹாசே கவதாவத் விகட காதிபதி வரே கோப் சபாபதி வரே மே வகை மானசி ஆதத்தி பத்துன மே வகை பீடனை கட பத்துன மே வகை கணதிரும் சம்பந்தம் முரசு சபாபதி ஏவிதரக்னவை அப்பே சாமாஜிக்கோ ரே ஹத்த அட்டவெனக மாச விசியக மேக அதிண்ட புலுவன் சியலு அதிலி அத்த ஆர்பிகோ சமாகமட்டு ஏஹாகி இல்ல மேக அத்த மேக ரபர் வகை அத்த ஏனிசா முலசனி சபாபதி துமணி மே வகை அத்தின இத்திஹாச கவதாவத் மே வகை கணதினுவ சம்பந்தி முலசனி சபாபத்தோடி ஏவித ரக்னமே மேகட அவசிய இக்மனி பரீட்சன அவசங்கரான விசேஷாஜ்ய தனும பீட சாட்சிகாரும் மே சியல் லபிகினாவ மே சியலு தே ஹோயல இவரே டியோ குணசேகர அமத்துமா மே பரீட்சனே பவத்தல அதர கால ஹெட்டவுதே பார்லிமெண்ட் தான் நேரம் பார்லிமெண்ட் விசிறவு மைத்ரிபால ஜனாதிபத்துமா அதவச காத்தி அமத்தல கிவ்வ மங்கேக விசுருவே அகமத்துமா பேரகண்ணோனே இந்த கீழ ரட்டே ஜனாதிபத்துமா கீனவா அகமதிதுமா பேரகண்டோனே இந்த மம பந்துக்கர சித்திய மம கல்தானோ மேக வாழதால மம் பார்லிமெண்ட் விசுறணும் கிவ்வா බලන්න මේ වගේ ඉතිහාසයේ කවදාවත් රටක ජනාධිපතිතුමෙක් මේ වගේ ප්‍රකාශයක් කරා මුලසිරි සභාපතිතුමනි. ඊළඟට මේ සිද්ධිය නිසා පළවෙනි වතාවකට ආණ්ඩුවකට පත් කරපු ප්‍රධාන රාජ්‍ය නිලධාරියෙක් ජනාධිපතිතුමා ඉවත් කරනවා. ප්‍රධාන නිලධාරියෙක් ජනාධිපතිතුමා ඉවත් කරනවා. මහා බැංකුව අධිපතිවරයා අවුරුද්දකට පස්සේ ඉවත් කරනවා. එතුමාව ඉවත් කරලා මට කියන්න ඔබතුමා කියනවා කාලේ ඉවරයි කියලා. මට කියන්න ඔබතුමාලගේ ආණ්ඩුව අවුරුදු පහකට දාපු එයාට අමතරව කවුද ඉවත් කරේ කියලා. මේ ආණ්ඩුව දාපු එක සභාපතිවරයෙක් ඉවත් කරාමට පෙන්නන්න. තමුන්නාන්සේලා දාපු සියලු දෙනාම මෙයා ඉවත් කරනවා. ජනාධිපතිතුමා ඉවත් කරලා වෙනත් පුද්ගලයෙක්ව පත් කරනවා. එයා ඉවත් කරාට පස්සේ ඒ වංචාවට සම්බන්ධයි කියලා ඔප්පු වෙලා තියද්දි අගමැතිතුමා එතුමට ඉහළ තනතුරක් මේ ආණ්ඩුවේ ලබා දෙනවා. ලංකා ඉතිහාසයේ මේ වගේ සදාචාර විරෝධී වැඩක් ඉතිහාසයේ කවදාවත් සිද්ධ වෙලා නැහැ මුලස්සනේ සභාපතිතුමනි. ඊළඟට මුලස්සනේ සභාපතිතුමනි ඔබතුමාලා බලන්න ස්ථාවර නියෝගවලට අනුව අද වුණත් මම මේ ඝනදෙනුව ගැන මම මුකුත් තාම කතා කරේ නැහැ. මම මේ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවේ ඊයේ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ අජිත් පෙරේරා මන්ත්‍රී ඇමතුමා මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ ඝනදෙනුව ගැන කිව්වා. බර්බචුවල් රිසර්ච් සමාගම දඬුවම් කරන්න ඕනේ කොහොමද එතුමා එහෙම කියන්නේ? මොකක්ද එතුමාට දෙන අයිතිය? සභාපතිතුමා වාර්තාව එළියට දාන්න කලින් නියෝජ්‍ය ඇමතුමාට මොකක්ද තියෙන අයිතිය? පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමට දඬුවම් දෙන්න ඕනේ කියලා. එතුමාලා උත්සාහ කරන්නේ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම විතරක් පිටට හේතු කරන්න. අප්පුහාමි මන්ත්‍රීතුමා මතක තියාගන්න මහා බැංකුව අධිපතිතුමා මේකෙන් බේරන්න තමුන්නාන්සේලාට සදාචාරාත්මක අයිතියක් නැහැ. තමුන්නාන්සේලාට ඒක කරන්න බෑ. මේ ඝනදෙනුවට ඍජුව සම්බන්ධ වෙලා ඉන්නේ මහා බැංකුව අධිපතිතුමා. ඒ නිසා මහා බැංකුව අධිපතිතුමා බේරන්න තමුන්නාන්සේලා උත්සාහ කරනවා. තමුන්නාන්සේලාට ඒ කටයුත්ත කරන්න හැකියාවක් නැහැ මුලස්සනේ සභාපතිතුමනි.
ගරු මන්ත්‍රීතුමා කාව සුද්ධ කරන්නවත් කවුරුත් කියන දේ කරන්නවත් අප්පුහාමිලා සූදානම් නැති බව මතක තබා ගන්න.
මම ඒ හඬ ඇහුණ අප්පුහාමි පිළිබඳ මගේ ගෞරවනීය ප්‍රණාමය. ඔය විදියටම ඔය අප්පුහාමි හෙට කෝප් කමිටුවෙත් කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. මුලස්සනේ සභාපතිතුමනි මේ වැඩපිළිවෙලේ මේ ඝනදෙනුව සම්බන්ධයෙන් අද බලන්න චම්පික රණවක ඇමතිතුමා කෙලින්ම එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරලා ඇමති ධූරයක් දරපු චම්පික රණවක ඇමතිතුමා අද කිව්වා මේ වගේ දූෂිත වැඩ ජනවාරි 8 වෙනිදා ඡන්ද දුන්නේ මේවට විරුද්ධව කිව්වා. මේ වගේ දූෂිත ඝනදෙනු මේ රටේ ආණ්ඩුවේ සිද්ධ වෙන්න බෑ කියලා චම්පික රණවක ඇමතිතුමා කිව්වා. එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරලා අමාත්‍ය ධූරයක් දරපු ඇමතිවරේ සුසිල් ප්‍රේමජන්ත ඇමතිතුමා ගිරෝ වගේ කටපාඩම් කරලා කිව්වා මේ ඝනදෙනු සිද්ධ වෙච්ච හැටි. ආණ්ඩුව ඇතුලේ සියලු එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු, ජනතා විමුක්ති පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ සියලු දෙනායක මතයක යද්දි එක්සත් ජාතික පක්ෂයේ කීප දෙනෙක් කඩේ යන්නේ ඇයි කියන එක අපිටත් ප්‍රශ්නයක් මුලස්සනේ සභාපතිතුමනි.
සුමාර්තා විනාඩි දෙකක් තියෙනවා.
ඉවරයි. අවසාන වශයෙන් මුලස්සනේ සභාපතිතුමනි මගේ කාලය හොඳටම මදි. ඔබතුමා ටිකක් අඩු කරාද දන්නේ. මගේ මුලස්සනේ ගරු සභාපතිතුමනි මේ සිද්ධිය සම්බන්ධයෙන් පිටු හතරක් කියවගන්න වෙලාවක් නැහැ. දැන් මගේ ප්‍රශ්නය මුලස්සනේ සභාපතිතුමනි මේ වார்த்தාව ඉදිරිපත් කිරීම පිළිබඳව රටම් බලාගෙන ඉන්න. මේ වார்த்தාව ඉදිරිපත් කිරීමේදී මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් නොකරන්න ආණ්ඩුවට කරන්න පුළුවන් සියලු උත්සාහයන් ආණ්ඩුව දරනවා. මට තාම හිතේ බියක් තියෙනවා හඳුන්නේති සභාපතිතුමා ලොකු උත්සාහයක යෙදෙනවා මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න. අපි විශ්වාස කරනවා හඳුන්නේති සභාපතිතුමා ඒ වීරාන්විත ක්‍රියාවලිය කරයි කියලා. හැබැයි මුලස්සනේ සභාපතිතුමනි මේක හෙට දාලා බ්‍රහස්පතින්දාට දාලා සිකුරාදා උදේ මේ වார்த்தාව කියනවායි කියලා සිකුරාදා උදේට මේ වார்த்தාව දානවායි කියලා සිකුරාදා උදේ මුල අපේ හඳුන්නේති සභාපතිතුමනි පාර්ලිමේන්තුවේ ඝනපූර්ණය නැති කරලා සිකුරාදා පාර්ලිමේන්තුව කල්දාමයේ මේ සැලැස්මක් මේ වෙනකොට මේක ඇතුලේ සකස් කරගෙන යනවා. ඒ නිසා මේක හෙට හෝ අනිද්දා අනිවාර්යෙන් අපි විශ්වාස කරනවා ඔබතුමා අනිවාර්යෙන් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියලා. මුලස්සනේ සභාපතිතුමනි මේ බැදුම් කර සිද්ධිය පිළිබඳ දැන් වார்த்தා දෙකක් ඇවිල්ලා. ලංකා අපේ කවදාවත් කෝප් එක ඇතුලේ එහෙම වார்த்தා දෙකක් ඇවිල්ලා නැහැ. වෙන වෙන කමිටු වල ඇවිල්ලා තියෙනවා වார்த்தා දෙකක් ඇවිල්ලා නැහැ. ඒ නිසා පළවෙනි වතාවට වார்த்தා දෙකක් එනවා. මුලස්සනේ සභාපතිතුමනි බිලියන 15ක් මේ සමාගම මහා බැංකුව ඇතුළේ කරපු පරීක්ෂණයෙන් හෙළිවලා මේ ආයතනයේ බිලියන 15ක් වංචා කරයි කියලා මේ ආයතනයේ ඔප්පු නැයි කියලා මහා බැංකුව ඇතුළේ තියෙන පරීක්ෂණයකින් ඔප්පු වෙලා එතකොට මේකට සුසිල් ප්‍රේමජන්ත ඇමතිතුමා චම්පික රණවක ඇමතිතුමා මම නෙමෙයි ඒ දෙන්න කියනවා මහා බැංකුව අධිපතිවරයා වග කියනවා කියලා. එහෙනම් මහා බැංකුව අධිපතිවරයා වග කියන්න ඕනේ නම් ඒක එක්සත් ජාතික පක්ෂයේ මැතිවරු කියනවනම් ඇයි මහ බැංකු අධිපතිවරයා බේරන්න එක්සත් ජාතික පක්ෂයේ කටයුතු කරන්නේ කියන ප්‍රශ්නය අපට තියෙනවා. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුව රටේ මුදල් වලට වග කිවෙන ආතල. ඒ නිසා කෝප් කමිටුවේ සියලුම සහෝදර මන්ත්‍රීතුමාලා අපි මේ 26 දෙනා වග කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ 225ට. අපි 225 වග කියන්න ඕනේ මේ රටේ 2 කෝටියකට ආසන්න ජනතාවට. මේ ජනතාවගේ මුදල් ඒ නිසා බිලියන 15ක් අනුර දිසානායක මන්ත්‍රීතුමාලා දැන් අබේසික මන්ත්‍රීතුමාලා ඔක්කොම කතා කරා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ තියෙන දූෂණ හොරකම් ගැන ඒ ඔක්කොම එක්කහු කරත් මේ බිලියන 15ට වැඩි අඩුයි. ඒ ඔක්කොම එක්කහු කරත් මේ බිලියන 15ට වැඩි අඩුයි. ඒ නිසා හරි. දැන් තමුන්නාන්සලා
දැන් අවසන් කරන්න.
හොඳයි තමුන්නාන්සලා. තමුන්නාන්සලා කියනෝනේ ඔය කරයි කියලා. දැන් මාස 21ක් ගියා.
මාස 21ක් ගියා.
තමුන්නාන්සේ අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමා අගමැතිතුමාගේ නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමාට ආනමඩුවට යන්නත් නිදහසක් නැහැනේ. බලන්න මේ ආණ්ඩුව මොකද්ද කියලා. ඒකත් මුදානකත් ප්‍රදේශයක්නේ. ඒ තමයි මේ ආණ්ඩුවේ තත්ත්වය. ඒක වැඩි කතා කරන්න.
දැන් අවසන් කරන්න.
එනිසා ඉවරයි. මගේ විනාඩි දෙක තාම කියන මම බලන් ඉන්නේ. එනිසා බලස්සනේ සභාපතිතුමනි කෝප් කමිටුව විසින් අනිතක මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා කියලා මොකද්ද ප්‍රශ්නේ මැරෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමක් පමණයි. දෙයි හාමුදුරනේ මේකේ හිරේ දාන්නේ නැහැ තාම. තව හිරේ දාන්න එල්ලුම්ගේ අවශ්‍යවන්න කල් තියෙනවා. ඒ නිසා මේක පාර්ලිමේන්තුවට පනත ඔබ තියන්න මුලසනේ ඔබතුමා හිතන්න මේකට මාස 20ක් ඇදලා මෙච්චර බලපෑම් කරලා තර්ජනය කරලා ඔක්කොම කරලා මේකට මෙච්චර කටයුතු කරලා නම් මෙතනින් එහාට මේක නීති හමුවට ගියම කොච්චර බලපෑම් කරයිද මේ ආණ්ඩුව කියන එක. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි අපි කියනවා මේ රටේ ජනතාව වෙනුවෙන් මෙන්න කෝප් කමිටුවේ ගෞරවනීය සභාපතිතුමා අපි ඔබතුමාගේ ලේකණයට හඳුන් නැති සභාපතිතුමා තේටානි දැක්කහු වෙනවා. ඔච්චර කාලෙ ඔබතුමා විතරයි කියලා කිව්වේ. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මේ බලපෑම මේ විදිහට කරන්න යනවනම් මුලස්සනේ සභාපතිතුමනි මේක අධිකරණයට ගියපු වෙලාවක මේකට මොනවද වෙන්නේ කියන එක අපිට විශාල ශක්තිය. අවසාන වශයෙන් මම කියනවා මේ ගණදෙනුව සම්බන්ධයෙන්
දැන් අවසන් කරන්න කරුමා
ඔබතුමා. මම දන්නවා ඔබතුමාමයි කතාව මුලස්සනේ ඉඳදී හැමදාම ඉක්මනට අවසන් කරනවා කියලා. බොහොම ස්තුතියි. මුලස්සනේ සභාපතිතුමනි අවසන් වශයෙන්
ඒ චෝදනාව කරන්න එපා මුලස්සනේ.
ඉවරයි. මුලස්සනේ සභාපතිතුමනි චම්පික රණවක ඇමතුමා හොඳ කතාවක් කිව්වා. ඒ තමයි චීනයේ අග්‍රාමාත්‍යතුමා ලී ක්වැන්ගියුන් මැතිතුමාගේ සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යතුමාගේ කතාව. එතුමා කෝ එතුමාගේ ඉතාම හිතවත් මිතුරු ඇමතිවරේ හොරකමක් කරාම එතුමා ගත්ත තීන්දුව පිළිබඳව එතුමා කිව්වා. මං හිතන්නේ මේකෙත් අගමැතිතුමා කරන්න උන හොඳම දේ ඔක තමයි. මේ ගණදෙනුවට සම්බන්ධ අගමැතිතුමාගේ හොඳම මිත්‍රයා. එතුමාට අඬ ගහලා කියන්න ඔබ වංචාවක් කර ඇත. කරුණා කරලා මට මේකට මැදිහත් වෙන්න බෑ. මෙතෙක් කල් මැදිහත් වුණා. දැම්ම කරේදි ගැලවිලා තියන්නේ. දැන්වත් මාව බේරගන්න කියලා අගමැතිතුමාට මෙතනින් ඉවත් වෙන එක විතරයි මේ ගණදෙනුවේ කරන්න තියෙන සභාපතිතුමනි. බොහොම ස්තුතියි.
මේ ස්තුතියි. මීළඟට ගරු හර්ෂද සිල්වා මැතිතුමා.
හර්ෂද රාජකන මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔහුගේ කාලේ විනාඩි හතරක් මට ලබා දුන්නාට. ගරු සභාපතිතුමනි ඉස්සලම මම විනාඩි කීපයක් ගන්න ඕනේ මේ ඊයේ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් මේ වාර්තාවේ තියෙන දේවල් ගැන කතා කරන්න නෙමෙයි මේ වැඩපිළිවෙලේ සිද්ධ වෙච්ච දේවල් සම්බන්ධයෙන් ගරු මහින්දානන්ද අලුගමේ මේ මැතිතුමා නොයෙකුත් චෝදනා ඉදිරිපත් කරා. නමුත් මම කියන්න ඕනේ අපි සමස්තයක් හැටියට ගරු සභාපතිතුමාට හෝ විකනකාධිපතිතුමාට කිසි විදියකට තර්ජනය කිරීමක්
එතුමා මගේ නම සඳහන් කරා. හර්ෂද සිල්වා අපේ ගරු නියෝජ්‍යමතුමා මේ කෝප් කමිටුවේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ බොහොම ගෞරවනීය ඇමතිවරයෙක්ට අපි ඔබතුමා සලකනවා. ඔබතුමා එකට සම්බන්ධ නැහැ.
බොහොම ස්තුතියි ඔබතුමා එහෙම කියපු එක ගැන. මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මට සියලු දෙනා ගැන කතා කරන්න හැකියාවක් නැහැ. අපි සුනිල් හඳුන්නේ නැති ගරු මන්ත්‍රීතුමාට ලොකු ගෞරවයක් තියෙනවා. ඒ ගෞරවයේ ඔහු රැකගෙන ආවේ මේ ක්‍රියාකලාපයත් එක්ක. එතකොට ඔහුගේ සභාපති ධූරයේ සභාපතිත්වයේ යටතේ මේ කෝප් එක විතරක් නෙමෙයි මේ මහ බැංකුවේ ගනුදෙනු විතරක් නෙමෙයි ගනුදෙනු අද කතා කරන සියලු ගනුදෙනු අපි සාකච්ඡා කරා. එතුමා නැගිටලා යනකොට මම එතුමාගේ පස්සෙන් ගියා. මං ගිහලා කිව්වා සුනිල් වා යන්න එපා කියලා. ඇයි සුනිල් මේ යන්නේ? අපිට මේක මෙච්චර කලබගෑනියක් කරගන්න සිද්ධ වුණේ නැහැ. කෙසේ වුණත් ඒක ඒ කාර්යයට සිද්ධ වුණා. නමුත් මම එකක් කියන්න කැමතියි. හෙට අප්පහම ඇමතුමා කිව්වා හර්ෂදි සිල්වා ඇමතිවරයා මන්ත්‍රීවරයා අද මෙතන ඉන්නවා. මම කියනවා අපි කිසි කෙනෙක් බේරගන්න මෙතන වැඩපිළිවෙලක් අපි දියත් කරලා නැහැ. අපි බිමල් රත්නායක මැතිතුමාට ඕන දෙයක් කියන්න පුළුවන්. මගේ හෘද සාක්ෂියට අනුව මම වැඩ කරන්නේ. ඔබතුමා එදා හිටියේ නැහැ. ඔබතුමා දන්නේ නැහැ. ඉදිරිපත් කරලා තිබිච්ච මේ ඩ්‍රාෆ්ට් එකේ විකනකාධිපතිතුමාගේ නිගමන 14ක් තිබ්බා. ඒ 14ෙන් 14ම ඔය එක්සත් ජාතික පක්ෂයේ මේ කැරලි ගහනවායි කියපු කට්ටිය පිළිගත්තා. ඔබතුමා දන්නේ නැහැ. ඔබතුමා හිටියේ නැහැ බිමල් රත්නායක මන්ත්‍රීතුමා. ඇති බයිස්කෝප් එකක් නෙමෙයි ඔබතුමා උදේ කියන්නේ නැති බයිස්කෝප් කියලා. ඒකෙන් වැඩක් නැහැ. ඇත්ත කතා කරන්න. ඇත්ත කතා කරන්න. විකනකාධිපතිතුමාගෙන් අහන්න. ඔහු නිර්දේශ 14ක් ඉදිරිපත් කරා. 14ෙන් 14ටම අපි එකඟ වුණා. මම එක කමිටුවට ඔයාට කලින් මම කමිටුවේ හිටියා. ඔයා මගේ ගැන කමිටුවේ කතා කරන්න එපා. ගිහිල්ලා බලන්න. බිමල් අමතුමා මාත් එක්ක නිකන් වාද කරන්න එපා. ඔබතුමා බලන්න කෝප් කමිටුව හම්බෙච්ච දවස්වල පැමිණිය කවුද කියලා. මම හැම කෝප් කමිටුවටම යනවා. හරිද? ඉතින් ඒ නිසා දේශපාලන වාසිකන්න අපිට ගරුත්වයක් තියෙනවා. අපි මේක හදාගත්තේ අද නෙමෙයි. හර්ෂද සිල්වා මෙතනට ආවේ මගේ අපේ දෙමව්පියෝ අපිව උස්මහත් කරලා තියෙන යම්කිසි විදිහකට හැසිරෙන්න. හරි, යම්කිසි හෘද සාක්ෂියක අනුව වැඩ කරන්න. ඉතින් ඒ නිසා ඔබතුමාලා නිකම් මේ අසාධාරණ විදිහට පුද්ගලයන්ට නොකුත් දේවල් කියන්න එපා. අපි ඔයාගේ වෙලාවේ කතා කරන්න. නමුත් මෙතනදී මේ යම් කිසි වැරද්දක්
පොයින්ට් ඔෆ් ඕඩර් බිමල් රත්නායක මන්ත්‍රීතුමා
ස්ථාවර නියෝග 7890 තමුන්නාස මගේ නම කිව්ව නිසා කීපසරයක් මට තුම්පාරා කරලා පොයින්ට් ඔෆ් ඕඩර්ස් දාන්න පුළුවන් මම එකයි ගන්නෙ. මං ඉතා අභියෝගාත්මකව කියනවා ඊයේ වෙච්ච ඉතාමත්ම ජරා ජීර්ණ තත්ත්වය මොකද්ද කියලා. ඊයේ හඬපට ගෙනල්ලා මෙතන වර්බටම් ගෙනල්ලා බලන්න. එතකොට දැනගන්න පුළුවන් ඔය කතා කරන මෙතන ඉන්න හර්ෂදේල මන්ත්‍රීතුමාද කෝප් එක ඇතුලේ හිටියේ කියලා. ඒක බයිස්කෝප් එක මතක තියාගන්න. ඒක බයිස්කෝප් එක
හර්ෂදේල මන්ත්‍රීතුමා
ඔබලාට ඕන දෙයක් ඔබලාගේ දේශපාලන මතවලට කියන්න පුළුවන්. නමුත් මම මේක කියන්නම් සභාවේ. මම අද විකනකාධිපතිතුමාට විනාඩි 45ක දුරකථනයෙන් කතා කරා. මම කතා කළ ඇහුවා. අද පත්තරවල නොයෙකුත් දේවල් තියෙනවා විකනකාධිපතිතුමා. ඔබතුමාට මම එක විදියකට කිසි විදියකට තර්ජනාත්මක වෙන විදියට කතා කළ තිබ්බද? ඔහු කිව්වා ડોක්ටර් හර්ෂා අපි එහෙම ඔබතුමා කතා කරේ නැහැ. අපි ඩිබේට් කරා. ටෙක්නිකල් පොයින්ට්ස් ඩිබේට් කරා. නමුත් ඒ ඩිබේට් කිරීම සම්බන්ධයෙන් එතන අපිට එහෙම කරන්න බෑ කියලා එකක් නැහැ. අපිට පුළුවන් යම්කිසි කාරණාවක් ඉදිරිපත් කරාම ඒ කාරණාව සාකච්ඡා කරන්න. ඒ කාරණාව සාකච්ඡා කිරීම කිසිම විදියකට කාව හරි පල්ලහට දාන්න, කාට හරි තර්ජනය කරන්න, ඇඟිල දික් කරන්න, දත් පිටිකාගෙන කතා කරා කියන එක වැරදි. එහෙම වෙලා නැහැ. ඉතින් ඒ නිසා මම ඔබතුමාට කියන කැමති ගරු සභාපතිතුමා ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ වාර්තාවේ මොකද ඉදිරිපත් කරන්න කියලා. අපි වාර්තාව ඉදිරිපත් කරන දේ දැනටම කියලා තියෙනවා. ඔබතුමා ඉදිරිපත් කරලා තියෙන වාර්තාවට වඩා අර කෙටුම් පතට වඩා තව ශක්තිමත් ඊට වඩා දුර යන වාර්තාවක් තමයි අපි ඉදිරිපත් කරන්නේ.
ඉතින්
ඒ නිසා සුනිල් හඳුනනත් මන්ත්‍රීතුමාට නැවතත් ස්තුති කරනවා.
දැන් කාලය අවසන්.
නැවතත් ස්තුති කරනවා. ඔහුට තිබිච්ච ගරුත්වය කිසි විටකත් අපේ අතින් යම් කිසි විදියකට ඔහුට පීඩනයක් අපේ අතින් ලැබුණා නම් අපි කතා කරන විදියෙන් හෝ යම් කිසි දෙයක් අපිට සමාවෙන්න සුනිල් සභාපතිතුමා.
හොඳයි, කාලය අවසන්.
පොඩක් ඉන්න. අපිට සමාවෙන්න. හරි, ඒක කරලා තියෙන්නේ හුද්දලක මොහක්කත් මත නෙවෙයි. අපි පැය 11ක්, පැය 9ක්, පැය 8ක් මානක් එක දිගට අපි කාටත් ආතතියක් තියෙනවා තමයි. ඉතින් ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අපිට කියන්න එපා අපි මේ කවුරුවත් බේරගන්න යනවා කියලා. හරිසරි සිල්වා හැටියට කියන්න එපා කවුරුවත් බේරගන්න යනවා කියලා. වාර්තාව ඉදිරිපත් වුණාම සියලුම දෙනාට පෙනෙයි ඉදිරිපත් කළා තිබිච්ච කෙටුම් පතර වඩා දැඩි වාර්තාවක් තමයි අපි ඉදිරිපත් කරන්න
කියලා. Thank you very much. Thank you. මීනකට ගරු හර්ෂණ රාජකරුණ මදකට හර්ෂණ රාජකරුණ නෙවෙයි ලසන් තලගේවන්න ඇමතුමා
මුලසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි මං හිතන්නේ අද මෙම විවාදයේ පැවැත්වෙන්නේ කෝප් කමිටුවේ ගරු සභාපතිතුමා විසින් පසුගිය දින මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මේ වර්ෂයේදී එම කාරක සභාවට කැඳවපු ආයතන 19ක් පිළිබඳව තමා සාකච්ඡාව තිබෙන්නේ. නමුත් මං හිතන්නේ මට පෙර කතා කරපු සියලුම දෙනාම පාහේ මේ දිනවල කතාබහට ලක් වෙලා තිබෙන බැඳුම් කර සිද්ධියේ අදාළ සිද්ධියේ පිළිබඳව කරුණු කීපයක් ඉදිරිපත් කළා. ඒදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ 2015 පෙබරවාරි 27 වෙනිදා තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. එතකොට අපි පාර්ලිමේන්තුවක් විදිහට අපොහොසත් වෙලා තිබෙනවා අවුරුදු එකහමාරකට කලින් සිදු වුණු සිද්ධියක් පිළිබඳව මේ පාර්ලිමේන්තුවට අවසාන වාර්තාවක් ඉදිරිපත් කරන්න. ඒ පිළිබඳව අපි මුලින්ම මං හිතන්නේ වගකීම අපි පාර්ලිමේන්තුව විදිහට අපි බාරගත යුතුව තිබෙනවා. එම නිසා අපි සියලුම දෙනාගේ වගකීම මේ 225ක් නියෝජනය කරන්න අපි 26 දෙනෙක් පත් කරලා තිබෙන්නේ. අපි සියලුම දේශපාලන පක්ෂ අමතක කරලා මේ පාර්ලිමේන්තු කාරක සභාව තුළ පසුගිය කාල සීමාව තුළදී ඉතාමත් හොඳින් ඒ කාර්යභාරයන් සියල්ලක්ම ඉටු කළා. සභාපතිතුමා විසින් සියලුම මන්ත්‍රීවරුන්ට ඒ කාරක සභාව තුළ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන්නා. අවශ්‍ය කාල වේලාව ලබා දුන්නා. ඒ අනුව පසුගිය සතියේදී අවසාන කෙටුම්පත් වාර්තාව ඒ කාරක සභාවට ඉදිරිපත් කළා. ඒ කෙටුම්පත් වාර්තාව කාරක සභාවට ඉදිරිපත් කරපු අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 13 දෙනෙක්ම කාරක සභාව තුළ හිටියා. 14 දෙනෙක් හිටියා සභාපතිතුමත් සමග. අපි එක දිනක් මේ කෙටුම්පතෙහි පිටු 12ක් පිළිබඳව සංශෝධන සාකච්ඡා කළා. නමුත් දෙවැනි දිනේදී අපට හැඟී ගියා ඒ කටයුතු කරන ආකාරයෙන් කටයුතු කළොත් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අමහිහිරි අත්දැකීමක් මට තිබෙනවා. පෙර 7 පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව ඩිගුණසේකර සභාපතිතුමාගෙන් පත් කරපු කමිටුවේ සමාජිකයෙක් මම. අපි පෙර මේ සම්බන්ධව 29 දෙනෙක්ගෙන් ආයතන හා පුද්ගල කටයුතු අරගෙන අපි අනුකමිටු වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න හැදුවා. නමුත් අපිට ඒකට බැරි වුණා. එම නිසා මේ අමහිහිරි අත්දැකීම අපට තිබෙන නිසා අපි හිතුවා මෙවරත් මේ වාර්තාවට සිද්ධ වෙන්නේ මේකයි කියන තැන ඉඳගෙන තමයි අපි එදා 8 දෙනෙකු ඒ වාර්තාවට අනුමත කරලා අපි ඒ කාරක සභාවෙන් එළියට ගියේ. ඒ වන විට මං හිතන්නේ මේ කාරක සභාව තුළ සභාපතිවරයා විසින් මේ සම්බන්ධව පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව මං හිතන්නේ දැන් අනුමත වෙලා තිබෙනවා කියන එක මං හිතන්නේ අපට අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම අනෙක් මන්ත්‍රීවරුන්ට අයිතියක් තිබෙනවා. අපි ඒ අයිතියට බාධා කරන්නේ නැහැ. අනෙක් මන්ත්‍රීවරුන්ට අයිතියක් තිබෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඒ වාර්තාවට විරුද්ධ වෙන්න, ඒ වාර්තාවේ තිබෙන කරුණු වෙනස් කරන්න. ඉතින් ඒ අනුව දැන් මං හිතන්නේ සිදුවෙමින් පවතින්නේ පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාවක් විදිහට අපි සම්මත කරලා තිබෙනවා. ඊට අතිරේකව කරුණු ඉදිරිපත් කිරීමේ සහ තවත් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ කාර්යභාරය තමයි දැන් මේ කාරක සභාව තුළ සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මෙහිදී මං හිතන්නේ ඉතාම සරල විදිහට අපි ගත්තොත් මේ පර්පෙක්චුවල් ට්‍රෙෂරි මේ කතාබහට ලක් වෙන සමාගමයි ගිය වර්ෂයේ ලාභය පමණක් බිලියන 10.6යි. මම බැලුවා ජාතික ඉදිකිරීමේ බැංකුවේ ලාභය සාකා 250යි ගණදෙනුකාරයෝ ලක්ෂ 70යි බිලියන 10යි ලංකා බැංකුවේ ලාභය බැලුවා 2015 සාකා 576යි ගණදෙනුකාරයෝ ලක්ෂ 80යි බිලියන 17යි මහජන බැංකුවේ ලාභය බැලුවා බිලියන 12.5යි ශාකා 578ක් තිබෙනවා ගණදෙනුකාරයෝ ලක්ෂ 10ක් ඉන්නවා ඉතින් එම නිසා ලංකා බැංකුව මහජන බැංකුව ඉදිරි කිරීමේ බැංකුව හා සමානවම ලාභය මේ ගණ මහ බැංකුව සමග කරන ලද ගණදෙනු වලින් පමණක් මේ සමාගම අවුරුද්දක් තුල ලබාගෙන තිබෙනවා වෙනත් කිසිදු කටයුත්තකින් නෙමෙයි මේ ලාභය උපදලා තිබෙන්නේ එම නිසා මේ පිළිබඳව මං හිතන්නේ තව කතා කළ යුතු වන්නේ මේක රට දන්නෝ මේක අපි කවුරු අපි දන්න විතර මුළු රටම දන්න කරුණක් මේ එම නිසා අපි සියලුම දෙනාට මහජන නියුයිතින් විදියට වගකීමක් තිබෙනවා මේ පාර්ලිමේන්තුවට දෙකෝටියක් ජනතාව නියෝජනය කරන්න අපි පත් කරලා තිබෙන්නේ රටේ ජනතාවගේ මුදල් පිළිබඳව වගකීම හරි හැටි ඉටු කිරීමේ වගකීම අපිට තිබෙනවා අපි මේ ගණදෙනුව පමණක් නෙමෙයි අපි ඕනෑම අවස්ථාවක සූදානම් ඕනෑම කාලයක අතීතයේ වර්තමානයේ අනාගතයේ ඕනෑම කාලයක ඕනෑම ගණදෙනුවක් පිළිබඳව මෙවැනි වැරදි සිද්ධ වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධව අපේ දායකත්වය ලබා දීම පිළිබඳව අපේ මොනම ආකාරයකවත් ගැටලුවක් නැහැ කියන එකත් අපි සඳහන් කරන්න ඕනේ එම නිසා මේ පිළිබඳව බොහොම පැහැදිලිවම මහ බැංකුවේ අධිපතිවරයා වගකී යුතුයි. ඒ වගේම අනෙකුත් නිලධාරීන් වගකී යුතුයි. මේක අපිට කොහෙත්ම ඈත් කරන්න පුළුවන් කමක් නැහැ. එම නිසා අද අපට පැවරී තිබෙන කාර්යභාරය මේ සතිය තුළ මේ වාර්තාව ඉදිරිපත් කිරීමේ වගකීම අපට තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට එය කඩිනමින් සකස් කර දීමේ වගකීමක් පැවරෙනවා. මුළු රටම බලා ඉන්න කාර්යභාරයක් බවට මේ තත්ත්වය පත් වෙලා තිබෙනවා. ඒ වගේම අපි අනෙක් සියලුම සමාජිකයින්ට මේ සම්බන්ධව අදහස් යෝජනා ඉදිරිපත් කිරීම සංශෝධන ඉදිරිපත් කිරීමේ අයිතියත් අපි ලබා දී යුතුයි. ඊයේ අජිත් පෙරේරා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා මාධ්‍යයට කිව්වා එතුමාලාගේ කමිටුවේ වාර්තාව පර්ෆෙක්චුවල් ටෙසරි සමාගම වැරදි කරලා තිබෙනවා අර්ජුන ඇලෝසියස් වැරදි කරලා තිබෙනවා උසාවිය පොලිසියෙන් කටයුතු කරලා අත්අඩංගුවට අරගෙන කටයුතු කළ යුතුයි කියලා අපි ඒක අනුමත කරනවා අපි ඒක අනුමත කරනවා හැබැයි එයාට මේ කරන්නේ කොහොමද එහෙමනම් ඒක එයා මහ බැංකුවට ඇවිල්ලා පිස්තෝලයක් පෙන්නලා මහ බැංකුවේ අධිපතිට තියලා මේ 1 බිලියන් එකක් දාපු එක බිලියන 12ක් මට දෙන්න කියලා එහෙම කරලා තිබෙනවා නම් අන්න ඒක අපට එකඟ වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එම නිසා ඒ අර්ජුන ඇලෝසියස් ඇතුළු ඒ සමාගම මේකට වගකී යුතු වගේම මහ බැංකුවේ අධිපතිපති ඇතුළු ඒ නිලධාරීනුත් මේකට අනිවාර්යයෙන්ම වගකී යුතුයි කියන එක අපි මේ අවුරුදු එකහමාරක් තිස්සේ මේක පිළිබඳව පත් කරලද කමිටු වල වාර්තා පරිශීලනය කරලා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු නිලධාරීන් ඇවිල්ලා කට උත්තර දීලා ඒ ඉදිරිපත් කරපු කරුණු අනුව තමයි අපි මේ සියලුම කරුණු කාරණා අපි ඉදිරිපත් කරන්නේ. එම නිසා අපි මේ පිළිබඳව පක්ෂභේද සියල්ලක් අමතක කරන වගකීමකින් යුතුව කටයුතු කිරීමේ ඒ කාර්යභාරය අද සියලුම මන්ත්‍රීවරුන්ට අද පැවරිලා තිබෙනවා කියන එක අපි සඳහන් කරන්න ඕනේ. එම නිසා මම මේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිවරයා විදිහට විශේෂයෙන්ම එතුමා ඉතාමත් හොඳ නායකත්වයක් ලබා දෙමින් අද මේ කාරක සභාව තුළ කරගෙන යන කටයුතු පිළිබඳව අපි අපේ සම්පූර්ණ සහයෝගයේ දායකත්වය අපි ලබා දීමට අපි කටයුතු කරමු. ඒ වගේම අද මේ ගණදෙනුවෙන් පස්සේ අද රටේ ආර්ථිකයට විශාල බලපෑම ඇති වෙලා තිබෙනවා. අද පොලි අනුපාතය ගත්තොත් අද සීග්‍ර ලෙස ඉහළ ගිහිල්ලා තිබෙනවා. අද මහ බැංකුව මුදල් ලබා ගැනීම සඳහා තබන වෙන්දේසි වලට අද ඉල්ලුම් කරුවන් අඩු වෙලා තිබෙනවා. අද මේ නිසා මහ බැංකුවට සල්ලි අච්චු ගහලා රටේ මූල්‍ය අවශ්‍යතාවය ලබා දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. මේවා සියල්ලක්ම සිද්ධ වීමට මෙවැනි ක්‍රියාකාරීත්වය අනිවාර්යයෙන්ම ඍජුවම බලපාලා තිබෙනවා කියන එක අපට ඒ කරුණු දිහා අධ්‍යයනය කරපුවාම අපට ඉතාමත් හොඳින් පෙනී යනවා. ඒ වගේම මහ බැංකුවේ වාර්තාව අනුව බලපුවාම විශේෂයෙන්ම භාණ්ඩාගාර බිල්පත් සඳහා පොලිය පමණ බිලියන 200ක් විතර වැඩි වෙලා තිබෙනවා. මේ පොලිය අනුපාතයේ වැඩිවීම නිසා මෙවැනි අහිතකර තත්ත්වයන් විශාල ප්‍රමාණයක් අද රට හැමුවේ අනිවාර්යයෙන්ම ඇති වෙලා තිබෙනවා. එම නිසා විශේෂයෙන්ම මේ පිළිබඳව විවිධ ආකාරයෙන් සාධාරණීකරණය කරන්න මොනව කොහොම කතා කරන්න පුළුවන් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් සිදුවිය යුතු සියලුම දෑ දැන් සිදුවෙලා අවසානයි. එම නිසා අපි මෙවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහා අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුව තිබෙනවා. තවදුරටත් එම නිසා අපි මේ පිළිබඳව තවදුරටත් මෙවැනි දේවල් සිද්ධ වුණොත් මං හිතන්නේ රටක් විදිහටත් ආර්ථිකයක් විදිහටත් විශාල අභියෝගවලට මුහුණ පාන්න අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. එම නිසා අපි මේ පිළිබඳව කටයුතු කරනවා වගේම විශේෂයෙන්ම මේ මහ බැංකුව ඇතුළු මෙවැනි ආයතන තුළ වර්තමානයේදීත් අනාගතයේදීත් සිදුවන මෙවැනි අඩුපාඩුකම් අවම කර ගැනීම සඳහා අපි අනිවාර්යෙන්ම අවම කර ගැනීම නැති කිරීම සඳහා අපි කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ සඳහා මේ කාරක සභාවට විශාල කාර්යභාරයක් වගකීමක් පැවරෙනවා. එම නිසා ඒ කාරක සභාවේ මහජන නියෝජිතයින් විදිහට අපි අපිට පැවරී තිබෙන මේ වගකීම මනාව අවබෝධ කරගෙන අපි කටයුතු කළ යුතුව තිබෙනවා. එහෙම නොවුනොත් අපි සැබෑ ලෙස අපේ වගකීම ඉටු කළායි කියලා අපට කියන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එම නිසා මම නැවතත් මේ කාර්යභාරයේදී සහ සමස්ත පොදු ව්‍යාපාර කාරක සභාවේ කටයුතු වලදී සභාපතිතුමාට අවශ්‍ය කරන සහයෝගයේ දායකත්වය අපි නොපිරිහෙලා ලබා දෙන බව ප්‍රකාශ කරමින් අපි කෙසේ හෝ සියලුම දෙනාම මේ සතිය තුළ මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමුයි කියන ආරාධනය කරමින්
කොමිස්තුතුමා මීළඟට ගරු හර්ෂන් රාජකරණ මන්ත්‍රීතුමා
බොහොමත් ස්තුතියි මූලාසන නිරූඪ ගරු මන්ත්‍රීතුමනි. ප්‍රථමයෙන්ම ජනවාරි 8 වෙනිදාත් අගෝස්තු 17 වෙනිදාත් ලබාගත් ජයග්‍රහණයක් ලෙස මම දකිනවා. පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවට විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් එහි සභාපතිවරයා හැටියට පත්වීම. ඔබ දන්නවා පෞගිය රජයේ සමයේ දැන් මේ මැරිලා ඉපදිලා වගේ කතා කරාට ඒ සමයේ ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙ තමයි මේ කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට පත් කරේ. මේ කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට පත් කරලා ඒ ආණ්ඩුවට අවශ්‍ය කාරණා පමණක් සාකච්ඡා කරන්නත් ඒ වගේම ආණ්ඩුවට අහිතකර දේවල් සාකච්ඡා නොකරනත් පෞගිය කාලේ ක්‍රියාත්මක වුණ හැටි අපි කවුරුත් දැක්කා. දැන් මේ යාපාන රජය සැබෑවටම ඒ කටයුත්ත අකුරටම ඉටු කරන්න මූලික වශයෙන් ප්‍රථමයෙන් ඉස්සල්ලාම අපි කරේ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්ව මේ කාරක සභාවේ සභාපතිවරය හැටියට පත් කරා. මේ පෞගිය කතාවේදී ඒකාපද විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට ඒ කතා කරන්නේ කල්ලියේ අය. අද කතා කරනවා සභාපතිවරයාට තර්ජනය කරනවා කියලා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ මේ කෝප් කමිටු නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට ඇත්තටම ලැජ්ජ වෙනවා මේ වගේ මුසාවන් කරන එක, මේ වගේ වාචාල විදියට කතා කරන එක. මේ විදියට මේ රටේ ජනතාව මේ උත්තරීතර සභාවේ ඉඳගෙන මේ බොරු ප්‍රෝඩාව මේ මතයක් ගොඩනගන්න හදන එක කිසිසේත්ම සභාපතිවරයාට හෝ විගණාධිපතිතුමාටවත් අපි තර්ජනය කරන්න අවශ්‍යතාවයක් තර්ජනය කරන්න ඌමනාවක් අපිට තිබිලා නැහැ. අපි ඒ වැදගත් විදියට ඒ වැදගත් ආකාරයට අපි ඒ සභාපතිතුමාටත් විගණාධිපතිතුමාත් සමග ඉතා සහයෝගයෙන් අපි කටයුතු කරනවා. කටයුතු කරා. ඉදිරියේදීත් එහෙමයි. මං හිතන්නේ මේ ගැන ඇත්තටම අපි ලැජ්ජා වෙනවා මේ වගේ අභූත චෝදනා එල්ල කරන එක. සුනිල් හඳුන්නේ නැති සභාපතිතුමාට තියෙන ප්‍රශ්නේ මේ අපිත් එක්ක ගනුදෙනු කරන එක නෙමෙයි. අපි වගේ මන්ත්‍රීවරුන් එක්ක මේ කෝපු කමිටුවේ සමාජිකයන් හැටියට කතා කරන එක නෙමෙයි. සාකච්ඡා කරන එක නෙමෙයි. එතුමට මාධ්‍යෙන් අහන්නේ කොහොමද අර කල්ලියේ ඉන්න මන්ත්‍රීවරුත් එක්ක සදාචාරාත්මකව කෝප් කමිටුවට ඇතුල් වෙලා කෝප් කමිටුවේ සමාජිකයන් හැටියට ඒ අයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන මේ හොරකම් කරලා හිරේ ගිහිල්ලා ඒ අය දැන් කෝප් කමිටුවේ සමාජිකය වෙලා තියෙනවා. ඈ මේ වංචාකාරයෝ කෝප් කමිටුවේ සමාජිකය හැටියට අද මේ කතා කරන්නේ මොනවද? අද මේ රහත් වෙන්න ඔන්න මෙන්න ඉන්නවා වගේ. හැබැයි අද මේ අපි කතා කළ යුත්තේ මේ බැඳුම් කර සිද්ධිය නොවේයි. ඒකට වෙනම අපි කතා කරන්න උනත් ලෑස්ති. නමුත් අද කතා කරන්න අවශ්‍යතාවයක් නැති උනත් මේ පෞගිය කතාවේදී මතු කරපු කාරණා පිළිබඳ වචනයක් කතා කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම මේ බැඳුම් කර සිද්ධියේදී කිසිම දේශපාලන පක්ෂ ભેදයකින් තොරව අපි පිටුවෙන් පිටුවට ඡේදයෙන් ඡේදයට මේ සෑම කාරණාවක් පිළිබඳව විවර්ෂණය කරලා කිසිම බැඳීමකින් තොරව මේ රටේ ජනවාරි 8 වෙනිදාත් අගෝස්තු 17 වෙනිදාත් ජනතාව ඡන්දේ දීලා අපිව පත් කරපු ඒ බලාපොරොත්තුන් විනාශ නොකර ඒ බලාපොරොත්තුන් වල සාධාරණයක් ඉටු කරන්න ඒ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන කෝප් කමිටුවේ මන්ත්‍රීවරුන් ක්‍රියා කරන එක බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමති. ඒ විතරක් නෙමෙයි අපි ඉතා සාධාරණව ඉතා ඕනෑකමින් මේ බැඳුම් කර සිද්ධියේදී කටයුතු කරනවා. ඒ වගේම ඒ ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් වැරදි කරුණු හැටියට හැඟුණොතින් ඒ අය පිළිබඳව වාර්තා කරන්න අපි බයක් සැකක් තියෙන්නේ නැහැ. මම මේ අවස්ථාවේදී විශේෂ ස්තුතියක් පුද කරන්න ඕනේ කෝප් කමිටුවේ ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්මාත්මීන්ට. විශේෂයෙන්ම ඒ සුළු පිරිසක් එක්ක දැවැන්ත කර්තව්‍යයක් ඒ අය ඉටු කරනවා. මං හිතන්නේ මේ කෝප් කමිටුව අපි සාර්ථක කරගන්න නම් කෝප් කමිටුව පිළිබඳව අපි ශක්තියක් ලබා දෙන්න නම් අපි ඒ කෝප් කමිටුවට ඒ සම්පත් අපි ලබා දෙන්න ඕනේ. විශේෂයෙන්ම පිරිස් බලය ලබා දෙන්න ඕනේ. කෝප් කමිටුවේ ලේකම් කාර්යාලයට අවශ්‍ය ඒ පිරිස ඒ විශාල පිරිසක් උමනාව ඒ වගේම ඒ දැනුම ඒ වගේම ඒ පුහුණු කිරීම අපි ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි මොකද අපිට දකිනවා අපිට දැනෙනවා කෝප් කමිටුවේ මේ වගේ අඩුපාඩුකම් තියෙනවා පිළිබඳව. මම විශේෂයෙන්ම මේ පෞගිය කෝප් කමිටු වාර්තාව පිළිබඳව වචනයක් කතා කරනවා නම් විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳව. ඔබ දන්නවා මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳව කතා කරනකොට රාජපක්ෂ පවුලේ ඥාතියෙක් ළඟම හිතවතෙක්ව තමයි එහි සභාපතිවරය හැටියට පත් කරේ. ඒ විතරක් නෙමේ අන්තිමට අපිට ඇති වෙච්ච ඉරණම තමයි 2008-2009 වර්ෂයේදී අලාභය රුපියල් 9306ක් 9-10 2009-2010 අලාභය මිලියන 2698ක් මේ ආකාරයෙන් 2014-2015 වෙනකොට අලාභයේ මිලියන 1,200,000කට වඩා වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ අලාභයට වග කියන්නේ අහිංසක ජනතාවද? ඇත්තටම මෙන්න මේ වගේ කෝටි ප්‍රකෝටි ගාණක් විනාශ කරලා මේ කෝටි ප්‍රකෝටි ගාණක් ජනතාවගේ මුදල් අහිමි කරපු ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2014-2015 වර්ෂයේදී මිලියන 32,000 අලාභය හරි භාගයකට මිලියන 16,000කට අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔබ දන්නවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගැන කතා කරනකොට අපි කවුරුත් කතා කරන හෙජින් ගිවිසුම. මේ හෙජින් ගිවිසුම නිසා මිලියන 10,200කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් මේ රටේ ජනතාවගේ මුදල් අහිමි වෙලා තියෙනවා. මේ ආකාරයට අපේ ජනතාවගේ මුදල් ගේ ගනුදෙනු පිළිබඳව අපි මේ කෝප් කමිටුවෙන් දිගින් දිගටම අපි සාකච්ඡා කරනවා. ඉතින් මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ කාල සීමාව තියෙන ගැටලුව නිසා. මේ කෝප් කමිටුවේ නිර්පාක්ෂිකත්වය, ස්වාධීනත්වය රැකගනිමින් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්වැත්තුමා විශාල කැපකිරීමක් සිදු කරන විශාල ශක්තියක් ලබා දෙනවා. එතුමා සමග මේ සියලුම ගනුදෙනු වලට අපේ රටේ ජනතාවට සාධාරණයක් විශේෂයෙන්ම මේ රටේ වෙනසක් ඇති කරන්න ඡන්දය ලබා දුන්න ඒ යහපාලන රජයට ශක්තියක් වුන්න ඒ සියලුම ජනතාවට සාධාරණයක් කරන්න ස්වාධීන පරීක්ෂණ කරන්න අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.